How frequent?
අපි දා අක්ෂර ගැනත් කතා කරනවායි කියලා කිව්වනේ. ඒක නිසා ඒක ගැනත් අද ඉක්මනට ටිකක් කතා කරලා ඉස්සරහට යමු. එක කොලයක් ආශිමුතු. අහ් එක කොලයක් ගෙනත් දෙන්නකෝ. පාලියේදී අපි අකුරු පිළිවෙල එදා කතා කරගෙන ගියා. මතකයි අර ඉස්සරහා තියෙන බෝඩ් එකේ තියෙන පිළිවෙලට තමයි අකුරු අනුපිළිවෙල ඉන්නේ. පේනවා ඇති. ඒතර මේ පිළිවෙලට තමයි අකුරු අනුපිළිවෙල ඉන්නේ. දැන් ඔය අනුපිළිවෙල නිකම් ආපු අනුපිළිවෙලකුත් නෙවෙයි. ඒක බොහොම පිළිවෙලකට තමයි මේ අනුපිළිවෙල හැදිලා තියෙන්නේ. දැන් කෙනෙක් නැත්තම් හදිසියේ ප්‍රශ්නයක් එහෙම අහුවොත් ඇයි ඕක ආ ඊ ඊ කියන්නේ නැතුව ඉයන්ෙන් පටන් ගන්න තිබුණානේ. ඊ ඊ ආ ආ ඌ ඌ එහෙම කියන්න තිබුණානේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තරය දෙන්නත් අපි දැනගෙන තියෙන්න ඕන. ඒක නිසා මේ අයන්ෙන් පටන් අරගෙන ස්වර ටික ඕ වලින් ඉවර වෙලා ඊට පස්සේ ක වලින් ව්‍යංජන පටන් අරගෙන අං ශබ්දයෙන් ඉවර වෙන්න බොහොම පදනමක් ඇතුව තමයි මේ පෙළ ගැස්වීම කරලා තියෙන්නේ. ඒ නිසා මේ පදනමත් ලොකු විස්තරයක් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ගැන කෙටියෙන් මතක් කරන්න අදහසක් තියෙනවා. ඒතර ඔය අකුරු අතරේ අපි කෙටියෙන් එදා කතා කරගෙන ගියා. මේ ස්වර කියලා කියන්නේ ඒ ටික තනිවම උච්චාරණය කරන්න පුළුවන් අකුරු ටිකක්. ඒ නිසා තමයි ඒ ටික මුලින් පෙන්වන්නේ. ඔකෙදි කියනවා මිශ්‍රය අක්ෂර සහ මිශ්‍රිත අක්ෂර කියලා ඒවා පාලියේදී කියන්නේ. ඒ කියන්නේ අපි වචනාර්ථ එක එක විස්තර කරන්න ඕන නැහැ. එතකොට කෙටියෙන්ම කිව්වොත් මේ ව්‍යංජන ශබ්ද කරන්න ස්වරවල උපකාරය අවශ්‍යයි. ඒ නිසා ස්වර කියන එක ප්‍රධානයි ව්‍යංජනත් එක්ක සලකලා බලද්දී. ඒ නිසා තමයි ස්වර මුලින් පෙන්වලා තියෙන්නේ. ඒකෙදී මේ න්‍යායක් තියෙනවා. මිශ්‍රය නිස්ෘතික කියන ඒ ભેද දෙක අතරින් නිස්රය මුල් අක්ෂර මුලින් කිප්පෙන්නන්න ඕන. ඒ විදිහේ රීතියක් තියෙනවා. දැන් නිස්ර මොකද උදාහරණකින් කිව්වොත් මේ නිස්රය කියලා කියන්නේ උපකාරක වගේ කියන අර්ථයයි. ඒතර දැන් ගොඩනැගිල්ලක් හදන්න නිස්රය වෙන්නේ ඉඩම. නිස්රය කියලා කියනවා ඉඩමට. මොකද ගොඩනැගිල්ල පිහිටන්නේ අර ඉඩම මත නිසා. දැන් ඕක බද්ධ සීමා ගැන විස්තරේ කතා කරද්දී ඉස්සරහට තේරෙයි විනේදී. එතකොට එතන නිස්රය කියලා කියන්නේ ගාම සීමාවට. බද්ධ සීමාවට උඩ නිස්ෘතකය. ඒ කියන්නේ ගාම සීමාවක් උපකාර කරගෙන තමයි බද්ධ සීමාවක් අපි පිහිටුවන්නේ. ගාම සීමාවක් පදනම් කරගෙන. ඒ කතාව ඊද සීමා දන්නේ නැති නිසා ඒ උදාහරණ ටිකක් පැහැදිලි නැති වෙයි. අපි අර උදාහරණෙම ගත්තොත් අපි ගේක ඉඩමක් ගයක් හදන්න අපිට ඉඩමක් අවශ්‍යයි, භූමියක් අවශ්‍යයි. එතකොට අන්න අර භූමිය වගේ තමයි උපකාරකේ වස්තුව තමයි නිස්රය කියලා කියන්නේ. එතකොට ඒ උපකාරය ලබන දේ තමයි නිස්ෘතකය කියලා කියන්නේ. එතකොට gedara කියලා කියන්නේ නිස්ෘතකය. එතකොට ඉඩම කියලා කියන්නේ නිස්රය දෙයි. ඒ වගේ තමයි මේ අකුරු අතරෙත් තියෙනවා නිස්රය සහ නිස්ෘතක. එතකොට නිස්රය කිව්වේ උපකාරක දේ. නිස්ෘතක කිව්වේ උපකාරය ලබන දේ. එතකොට මේ අකුරු අතරින් ස්වර කියන කොටස තමයි නිස්රය. එතකොට ව්‍යංජන තමයි නිස්ෘතක. ඒ මොකද ස්වරවල උපකාරය ලබාගෙන තමයි ව්‍යංජන උසුරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රීතියක් තියෙනවා නිස්රය නිස්ෘතක කියන දෙන්න අතරින් ඉස්සෙල්ලා ඒ නිස්රය කියන්න ඕන. ඒ විදිහේ රීති ටිකක් හදලා තියෙනවා මේ පෙළ ගැස්වීම කරන්න. එතකොට ඒ නිසා තමයි මුලින්ම ස්වර ටික තියෙන්නේ. පැහැදිලි නේ? එතකොට ඒකේ රීතිය පාලියෙන් කියන්නේ නිස්සය නිසිත කේසු නිස්සයාව පටමං වත්තබ්බා කියලා රීතියක් තියෙනවා. නිස්රය නිස්ෘත කතරෙන් නිස්රය මුලින් කිය යුතුයි කියලා. ඒ රීතිය නිසා තමයි ස්වර මුලට ආවේ. එහෙම නැත්නම් කෙනෙක් අහන්න පුළුවන් නෑ ඉතින් ওই ටික අගට දාන්න තිබ්බනේ. දැන් අමුතු විදිහ ප්‍රශ්න අහය අහනයි ඉන්නවනේ නේද? ඒ නිසා ඒ වගේ ප්‍රශ්නත් අහන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් අපිට ඒක කියන්න දැනගෙන තියෙන්න ඕන මෙහෙම මේ පදනමක් ඇතුවයි මේ පිළිවෙල හරි ගැස්සලා තියෙන්නේ. එහෙම නැතුව නිකම්ම මේ හිතුමනාපේ අකුරු ලියලා නෙවෙයි. ඊට පස්සේ ඒකෙත් තව රීතියක් තියෙනවා. දැන් ස්වර අතරෙත් ඊට පස්සේ පිළිවෙලක් තියෙනවානේ. කොහොමද මේ පිළිවෙල ආවේ? ඒක ගැන කියනවා තව රීතියක් තියෙනවා. අල්ප බහු දේවල් අතරින්, ඒ කියන්නේ එක කාණ්ඩයකට ගොඩක් ආйти, තවත් කාණ්ඩයකට ටිකයි නම් අවයව තියෙන්නේ. ටික දෙනෙක් නම් ආйти. ඒ වගේ අවස්ථාවක ඒ වැඩිපුර අවයව ප්‍රමාණයක්, වැඩිපුර අංග ප්‍රමාණයක් ආйти දේවල් මුලින් කියන්න ඕන කියලා තව රීතියක් තියෙනවා. එතකොට ඒ රීතිය අනුව දැන් මේකෙදී ආපහු මේ ස්වර කොටස් දෙකකට බෙදෙනවා. ඒකට්ඨානජ, ඒකජ සහ දිජ අක්ෂර කියලා. එතකොට ඒකජ අක්ෂර කියලා කියන්නේ එක ඨාණයක්. අපි අර එදා කතා කරගෙන ගියා මතක ඇති අකුරු උපදින තැන් ගැන. උගුර, ඊපස්සේ පල්ල, මුදුන ඔය විදිහට කතා කරන් ගියානේ. එතකොට සමහර අකුරු තිබුණා තැන් දෙකකින් උපදින. මතක ඇති. ඒකාරය, ඕකාරය, වකාරය ඒ දේවල් අපි කිව්වා. ඊට අමතරව අර වර්ගාන්ත අකුරු පහ ඒවා තැන් දෙකකින් දෙකකින් උපදිනවා කියලා. එතකොට ඒ රීතිය අපි ගත්තම මෙතන තියෙන අ ඉ උ කියන ඒ අකුරු හය එක තැනකින් තමයි උපදින්නේ. අ කියන්නේ ඒ ඔක්කොම එක තැනකින් කියන එක නෙවෙයි. ඒවට තියෙන එක ඨාණයයි. හැබැයි ඒ ඕ කියන දෙන්නට ඨාණ දෙකක් තියෙනවා. එතකොට මේ ඨාණ කීයක් තියෙනවද කියන බෙදීම අනුව වෙන් කළොත් එහෙම අකුරු හයක් ආйти වෙනවා. ඒ කට්ඨාණජ එක තැනකින් උපදින අකුරු. එතකොට අකුරු දෙකක් තියෙනවා තැන් දෙකක් උපකාරයෙන් උපදින. ඒ නිසා අර ගොඩක් අවයව තියෙන ටික ඉස්සල්ලා කියන්න ඕන කියන රීතිය නිසා අන්න අර එක තැනකින් උපදින ස්වර ටික මුලින් කියුවා. එතකොට ඨාණ දෙකක් තියෙන ඒකාරයයි යෝකාරයයි පිටිපස්සට ගන්නවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් එනවා. දැන් ඊට පස්සේ දැන් ওই කොටස් අඩු කරගෙන කුඩාවට මේ පිළිවෙල හදාගන්න විදිය. ඊට පස්සේ දැන් අර හයක් තියෙනවානේ. ඒ හයේ අනුපිළිවෙල කොහොමද එන්න ඕන? දැන් ඒ හයේ අ ඉ උ කියලා මෙන්න ඕනද? එහෙම නැත්නම් ඌ යන්න මුලට ඇවිල්ලා එහෙම අනිත් පැත්තට ලියන්න පුළුවන්ද? ප්‍රශ්නයක්නේ. ඒකෙදි කියනවා මේකේ තව පිළිවෙලක් තියෙනවා. මේ අක්ෂර උප්පත්ති ස්ථානවල අනුපිළිවෙලක් තියෙනවා. ඒ තමයි දැන් මේ අකුරු උපදින උපකාර වෙන වායුව තියෙනවානේ. ඒ වායුව නිපදවිලා උඩට එද්දී මුලින්ම මොන ගැහෙන්නේ? කණ්ඨය, උගුර, ඊළඟට තල්ල, ඊළඟට මුදුන, ඊළඟට දත්, ඊළඟට තොල්. එතකොට අන්න ඒ අනුපිළිවෙලක් තියෙන්නේ. ඒ අනුපිළිවෙල අනුව 1 2 3 4 5 කියලා වෙන් කරගන්නවා. ඨාණ පහ. එතකොට මුලින්ම තියෙන්නේ කණ්ඨජ. කණ්ඨජ අකුරු. තව කොලයක් අපි තේජානන්ද හිමිඳුන් දුන්නා. ඒකේ ඒ ගැන වෙන් කරලා පෙන්නලා තියෙනවා. මේ පොතේ තියෙනවා. පස්සේ හිමීට විස්තර ඇතුළු පස්සේ කියව ගන්න. දැන් මේ පෙන්නලා තියෙන අකුරු උපදින තැන් ටික. ඒ තැන් පිළිවෙල ගත්තම මේ ක වර්ගයේ අකුරු මේ කණ්ඨය. ඒ කියන්නේ කණ්ඨජ ස්වාමීන් වහන්සේලා දුන්න මෙතන වෙදිලා තමයි මෙතන ඒ ස්පර්ශ වීමෙන් තමයි කණ්ඨජ අකුරු උපදින්නේ. එතකොට මේ තාලුජ අකුරු, මූර්ධජ අකුරු, දන්තජ අකුරු, ඔෂ්ඨජ අකුරු. එතකොට මෙන්න මේ විදියට අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල අනුව ඊට පස්සේ මෙතනින් පෙන්වුවොත් ලේසිද? මේක ලොකුවට තියෙනවා
නේ.
මේක පස්සේ හිමීට විස්තර බලගන්න නේද? එතකොට මෙතන මේ තමයි කණ්ඨය. කණ්ඨ කියලා කියන්නේ කණ්ඨජ අකුරු උපදින තැන. එතකොට තාලුජ අකුරු, මූර්ධජ අකුරු, දන්තජ අකුරු, ඕෂ්ඨජ අකුරු උපදින තැන ටික තමයි මේ පිළිවෙල පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ අනු පිළිවෙල අනුව තමයි අර හයත් ඊට පස්සේ වෙන් කරන්න ඕන. අ ඉ උ කියන ඒ හය ඊට පස්සේ මේ අනුපිළිවෙලට වෙන් කර ගන්නවා. එතකොට මුලින්ම ඉන්නේ කණ්ඨජ අකුරු අ දෙන්න. ඊට පස්සේ තාලුජ අකුරු, ඊ කියන දෙන්න. ඊට පස්සේ මූර්ධජ ස්වර නැහැ. දන්තජ ස්වරත් නැහැ. ඕෂ්ඨජ ස්වර දෙකක් තියෙනවා. උ කියලා ඒ කට්ටානජ එක තැනකින් උපදින. ඒ නිසා අන්න ඒ පිළිවෙල අපි දැන් හදා ගන්නවා. මුලින්ම ආ දෙන්න, ඊළඟට ඊ, ඊළඟට උ. හැබැයි ඒකෙන් දැන් ওই පිළිවෙලම නෙවෙයිද? ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් දැන් මුලින්ම ආ එන්නේ නැතුව ඇයි ආ කියලා ඉන්න බැරිද? ඉතින් ඒවත් එහෙම මාරුවේ ලියන්න බැරිද? ඊට පස්සේ ඒකේ තව රීතියක් තියෙනවා. කෙටි දිග කියන අකුරු අතරින් කෙටි අකුර මුලින් කියන්න ඕන කියලා රීතියක් තියෙනවා. ඒ රීති අනුව අපහු කෙටි අකුරු ටික මුලට එනවා. ඒ හය අතරින් දෙන්නගේ දෙන්නගේ යුගලවල. පැහැදිලිද? එතකොට අන්නේ මුල් හය දෙනා දැන් හරි පිළිවෙල. ආ ඊ උ කියන හැදුනා. ඊට පස්සේ ඒ ඕ කියන දෙන්නා දැන් ආපහු කෙළවරේ ඉතිරි වෙලා ඉන්නවා. ඒ දෙන්නට මොකද කරන්නේ? දැන් ඕක ඕ ඒ වෙන්න බැරිද? ඒකෙත් අර රීතියමයි. මේ උපදින ස්ථානය අනුව ඊට පස්සේ බලනවා ඕක ඒ කාර්යය කියලා කියන්නේ කොහොමද හැදෙන්නේ? එදා දුන් මේ සටහන බැලුවොත් තෙනෙයි ඒ කාර්යය කණ්ඨ තාලුජයි, ඕ කාර්යය කණ්ඨ ඕෂ්ඨජයි. එතකොට දැන් දෙකකින් උපදින්නේ කණ්ඨ තාලුජ, කණ්ඨ ඕෂ්ඨජ. එතකොට අනුපිළිවෙල ගත්තම කණ්ඨ තාලුජය මුලින් එන්නේ කණ්ඨ ඕෂ්ඨජය පිටිපස්සෙන් එන්නේ. ඒ නිසා තමයි ඒ කාර්යය මුලට ගත්තා, ඕ කාර්යය ඊට පස්සේ ගත්තා. පැහැදිලි ඇති. මේ මෙච්චර කාර්යයක් අපි මේ ටික පිළිවෙලට කියාගෙන ගියා. හැබැයි ඒ වුණාට දැනගෙන ඉන්න ඕන මේ විදියටයි මේ පිළිවෙල අනුපිළිවෙල හැදුනේ කියලා. ඒකට දල වශයෙන් ඔක මතක තියාගන්න. ඉතින් ඒක ඒ විදිහේ න්‍යායන් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි දැන් ව්‍යංජන වල අනුපිළිවෙල හැදුන හැටි කියන ඉක්මනට බලාගෙන යමු. ඒකේ ව්‍යංජන වල මුලින්ම වෙන් කරනවා වර්ග අක්ෂර සහ අවර්ග අක්ෂර කියලා. අපි එදා කතා කළා වර්ග අකුරු කීයක් තිබුණාද? වර්ග අක්ෂර කියලා කීයක් වෙන් කරගත්තද? 25. කොතන ඉඳන් කොතෙන්ද? ක වලින්නම් ම අකුර දක්වා. කයන් ඉඳන් මයන්නට තියෙන අකුරු 25ට අපි නමක් දුන්නා වර්ග අක්ෂර කියලා. ඉතිරි අක්ෂර වලට අපි නම දෙනවා ඉතිරි ව්‍යංජන වලට අවර්ග අක්ෂර කියලා. ඊට පස්සේ ඒකෙත් රීතියක් ආපහු අර කලින් කියපු රීතියමයි. එතකොට වැඩිපුර තියෙන අකුරු අඩංගු වැඩිපුර අවයව සංඛ්‍යාවක් තියෙන එක අපි මුලින් කියනවා. ඒ නිසා වර්ග අකුරු වලද වැඩිපුර තියෙන්නේ අවර්ග අකුරු වලද? වර්ග අකුරු වැඩි. වර්ග අකුරු 25යි අනිත් එකේ 8යි. ඒ නිසා අර 25 මුලට ගන්න. පැහැදිලිනේ. ඊට පස්සේ ඒ 25 දැන් පහේ පහේ ගොඩවල් පහක් නේ තියෙන්නේ. ඒ පහේ පහේ ගොඩවල් පහ ආපහු අනුපිළිවෙලට හදා ගන්න ඕන. ඒක අර කලින් කියපු මෙන්න මේ උප්පත්ති ස්ථාන අනුපිළිවෙල අනුවයි. පැහැදිලිනේ. දැන් බලන්නකෝ මුලින්ම තියෙන ක වර්ගය, කණ්ඨජ වර්ගය, තාලුජ වර්ගය, මූර්ධජ වර්ගය, දන්තජ වර්ගය, ඕෂ්ඨජ වර්ගය පිළිවෙල. පැහැදිලිද? මේ කොලේ ගත්තම පැහැදිලි වෙයි ඒක. මේ කණ්ඨජ කියලා ලියලා තියෙන එක ඉස්සරහා අහා කියන මේ ස්වර ටික අමතක කරන්ද ඊට පස්සේ ක වර්ගය තමයි මුලින්ම තියෙන්නේ. කක්ඛ, ගග්ඝ, න ඒ ටික මුලින්. ඊට පස්සේ තාලුජ වර්ගය ඊළඟට ඡයන්ෙන් පටන් ගන්න අකුරු පහ අර බෝඩ් එකේ මේක පැහැදිලි ඊට. මේක අර අමතර විස්තරයක්ත් තියෙන නිසා උඩ මේ බෝඩ් එක බලාගත්තා නම් පැහැදිලි. මුලින්ම තියෙන්නේ කණ්ඨයෙන් උපදින අකුරු පහ. ඊළඟට තල්ලෙන් උපදින අකුරු පහ. ඒ අනුපිළිවෙලටයි ඊළඟට මූර්ධජ අකුරු පහ, ඊළඟට දන්තජ අකුරු පහ, ඊළඟට ඕෂ්ඨජ අකුරු පහ. පැහැදිලිනේ. ඔන්න ඔය අනුපිළිවෙලට තමයි ඊට පස්සේ ඒ 25 අපහු පහ පහ බෙදා ගන්න. ඊට පස්සේ දැන් පහක් තියෙනවනේ. ඒ පහේ අනුපිළිවෙල කොහොමද හදාගන්නේ? අපි එතකොට මුල් අකුරු පහ ගමු, කණ්ඨජ අකුරු පහ. ඒ පහ අපහු බෙදනවා කොටස් දෙකකට, ഘോഷ අක්ෂර සහ අഘോഷ අක්ෂර කියලා. එතකොට ඒකෙදි මතක ඇති එදා අපි කතා කළා ഘോഷ අഘോഷ කියලා කොටස් දෙකක්. කියමු බලන්න මොනවද ഘോഷ අකුරු කීයේද අഘോഷ අකුරු කීයේද? අගෝෂ අකුරු කීයද? අගෝෂ අකුරු 11යි. ඔව් අගෝෂ 11යි. එතකොට ഘോഷ
බිඳුව
ඇර මොකක්ද? 21යි. එතකොට ওই බිඳුව ගැනත් ඉතින් අපි පස්සේ කතා කරනවා. බිඳුවත් ഘോഷයක් තමයි. මේ සටහන් බලපුවම පැහැදිලි වෙයි. හැබැයි දැන් මේ වර්ග අකුරු ගැන අපි කතා කරද්දි වර්ග අකුරු වලින් ඇත්තටම අගෝෂ කියන එකට අයිති වෙන්නේ 10යි. ඉතිරි 15 ഘോഷ අකුරු. එතකොට ඒ ටික ഘോഷ අഘോഷ කියලා බෙදපුවම අපි පළවෙනි වර්ගය ගත්තම පළවෙනි වර්ගයේ අකුරු 2යි අഘോഷ වෙන්නේ, අකුරු 3ක් ഘോഷයි. එතකොට අඩුවෙන් තියෙන්නේ අഘോഷ, වැඩිපුර තියෙන්නේ ഘോഷ. මෙතනදී හැබැයි අර වැඩිපුර තියෙන එක ගන්න රීතිය නෙවෙයි. මේකෙදි වෙනම රීතියක් බලපානවා. ഘോഷ අഘോഷ කියන දෙන්නගෙන් අഘോഷය මුලට ගන්න ඕන කියලා රීතියක් වෙනම තියෙනවා. ඒ නිසා අර වැඩි අඩු කතාව නෙවෙයි මෙතන බලන්නේ. ഘോഷ අഘോഷ කියන ඒ දෙක අතුරින් අഘോഷය මුලින් ගන්න ඕන කියලා තව රීතියක්. ඒ රීති ටික අපි පස්සේ සටහනක් දෙමු. එතකොට පැහැදිලි වෙයි. ඒ රීතිය අනුව තමයි මේ අഘോഷ ටික මුලට ආවේ. පැහැදිලිනේ. එතකොට මේ ඊට පස්සේ අഘോഷ අකුරු දෙක මුලට එනවා. ഘോഷ අකුරු ඉතිරි තුන පිටිපස්සට එනවා. ඊට පස්සේ අഘോഷ අකුරු දෙක අතරින් එතකොට දැන් අഘോഷ අකුරු 2යි ක වර්ගයේ ක ක කියන අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අකුරු දෙක. ඒ දෙක අතරින් ඊට පස්සේ කියනවා අල්ප ප්‍රාණය මුලටත් මහ ප්‍රාණය දෙවිනියටත් එන්න ඕන. තව රීතියක්. අල්ප ප්‍රාණය මුලට එන්න ඕන, මහ ප්‍රාණය ඊළඟට එන්න ඕන. ඒ කියන රීතිය අනුව ඊට පස්සේ අල්ප ප්‍රාණ කයන්න මුලට ආවා, මහ ප්‍රාණ කයන්න ඊළඟට ආවා. ඊට පස්සේ ආපහු අර ഘോഷ අකුරු තුනක් තියෙනවානේ. ඒ තුන අතරින් මේ ng කියන අකුර තැන් දෙකකින් උපදින අකුරක්. අන්තිම අකුර වර්ග අන්ත අකුර. අපි ඒකට අනුනාසික කියලාත් කියනවා. ඒ මොකද නාසයේ උපකාරය ඇතුව තමයි ඒක උපදින්නේ. ඒ නිසා දැන් එදත් අපි කිව්වා නහය වහගෙන ඔය අකුර ඒ අකුරු පහ කියන්න බෑ. නහය උපකාරය අවශ්‍යයි ඒ අකුර කියවන්න. ඒ නිසා මේක තැන් දෙකකින් උපදින නිසා ඒක පිටිපස්සට යනවා. අපි අර කලින් කියපු රීතිය අනුව මොකක්ද? එක ඒකට්ඨාන යකුරු මුලට එනවා. තැන් දෙකකින් උපදින නිසා මේක පිටිපස්සට එනවා. ඊට පස්සේ දැන් තියෙන ඊළඟ ගයනු දෙක අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. ඒ දෙක අර අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන රීතිය අනුව අපහු අනුපිළිවෙල හදා ගන්නවා. පැහැදිලි නේද? එතකොට ඔන්න පළවෙනි වර්ගේ හැදිලා ඉවරයි. ඉතින් ඒ රීතියම තමයි ඉතිරි වර්ග අකුරු වලටත් යනවා. පැහැදිලි නේද? ඊට පස්සේ දැන් අපි යනවා අවර්ග අකුරු වලට. අවර්ග අක්ෂර කියලා තියෙනවානේ. එතන කීයක් තියෙද? අවර්ග අක්ෂර 8ක් තියෙනවා. ඒ 8ේ යර ලව කියන හතරට වෙනම කියනවා නමක් අන්තස්ත අකුරු කියලා. අන්තස්ත. අන්තස්ත කියන එකේ තේරුම අන්තයේ පිහිටි කියන එකයි. ඒකට හේතුව මේක වර්ග අකුරු වල අන්තයේ පිහිටපු නිසා කියලා. එතකොට ඒ අන්තස්ත අකුරු ඒ ථාන අනුක්‍රමයෙන් එහෙම නැත්නම් මේවත් ഘോഷ අක්ෂර කියලායි සැලකන්නේ. මේ හතරත් ഘോഷයි. එතකොට ඒ ටික වෙන් කරනවා අන්තස්ත අකුරු සහ අනිත් අවර්ග අකුරු කියලා. එතකොට මේ අන්තස්ත අකුරු මෙතන හතරක් තියෙනවා. ඊට පස්සේ අන්තස්ත නොවන අකුරු එතනත් හතරක් තියෙනවා. නේද? ඊට පස්සේ මේ අන්තස්ත අකුරු වල තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ යර ලව කියන අකුරු හතර ඒ වගේ ස්වරයක කෘත්‍යයක් මේක ඇතැම් තැනක කරන්න පුළුවන්. මේ යර ලව කියන අකුරු හතර ඇත්තටම මෙන්න මේ කියන හල් යයන් කියන්නේ යන්නෙම ව්‍යංජන ශබ්දය. අල් යයන් කියලා කිව්වොත් ඒක යන් නිකන් ශබ්ද කරලා බැලුවොත් අල් යයන් කියන එක අනිත් ව්‍යංජන අකුරු වගේ කියවන්න අමාරු නෑ. ඊ කියලා කියන්න පුළුවන්. එතකොට ඊ ශබ්දයක්ම තමයි එන්නේ. එතකොට මේ අපි ඉරු කියලා හඳුන්වන මේ අකුර පාලි භාෂාවේ නැහැ. සිංහල භාෂාවේ තියෙනවා. මේකේ නියම උච්චාරණ ශබ්දේ තමයි ර කියන එක. එතකොට මේ අල් හයන්න කියන්නේ ඒකෙම ව්‍යංජන ස්වරූපය. එතකොට මේක ඉලු කියලා අපි කිව්වට මේකේ උච්චාරණ ශබ්දය තමයි ල්. උදාහරණයකට කියන්නේ අර අපි බයිසිකල් කියලා කියද්දී අගටම ඉන්නේ කල් කියලා කොටස. අන්න ඒක තමයි. එතකොට කයන්නට මේක එකතු කරොත් එහෙම එන ශබ්දේ කල් බල් මල් අන්න ඔය වගේ ඒ ව්‍යංජනයක් එක්ක එකතු වුණාම සිංහල භාෂාවෙන් නම් යෙදෙනවා. හැබැයි ඒත් උදාහරණයක්වත් කියන්නේ නැති තරම් දුර්ලභයි දැන්. මේ පොතේ බලා ගන්න. මේ එළියට තියෙන්නේ නේද? ඕකේ. නෑ හරි. එතකොට දැන් අපි මේක පැත්තකින් තියමු. දැන් පාලියට මේක අදාළ නැහැ. එතකොට මේක දැන් යෙදෙන්නෙත් නැති නිසා ඒ ගැන වැඩි කතා කරන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ ඒ ගැන කියවෙන පොත් කියවලා බලන්න. එතකොට මේකේ උච්චාරණය තමයි හල්ලයන්. ඒ වගේම ඌ කියන ස්වරයේ ව්‍යංජන ස්වරූපයේ තමයි හල් වයන්න කියන්නේ. කියවලා බැලුවොත් තේරෙයි. ඌ හල් වයන්න කියුවා ඌ කියලාම තමයි ශබ්ද වෙන්නේ. ඒ නිසා මෙන්න මේ යරලව කියන අකුරු විශේෂ අකුරු හතරක්. ඒ වගේ ව්‍යංජන ස්වරූපයකුත් තියෙන ව්‍යංජන කෘත්‍යයකුත් කරන. ඒ නිසා තමයි බොහෝ තැනක යයන්නට ඉකාරාදේශ ඉවන්නෝ යන්නවා සූත්‍ර වලින්. එතකොට උයන්නට වකාරාදේශ වමෝදු දන්තානම් වගේ සූත්‍ර වලින්. ඒ එන්නේ මෙන්න මේ සමානකමක් තියෙන නිසා. පැහැදිලි නේ? ඒ නිසා ඒවත් දැනගෙන තිබුණම පහසුයි. එතකොට මෙන්න මේ විදිහේ කතාවක් තියෙනවා. ඒ නිසා මේ වර්ග නොවන අකුරු අතරින් මේ ටිකේ පොඩි විශේෂයක් තියෙනවා. ඒ නිසා ඒ ටික වෙනම අන්තස්ත අකුරු කියලා මුලට එනවා. ඒත් මේ වගේ මේ හතරේ තියෙනවා වෙනම අනුපිළිවෙලක්. ඇයි මේ යරලව කියලාම ආවේ? ඒත් අර කලින් කියපු ඨාන කරන අනුපිළිවෙල අනුව. මේ වයන්න කෙලවරට යනවා මේක ඨාන දෙකකින් උපදින නිසා. තැන් දෙකකින් වෝ දන්තෝට්ඨයෝ වකාරේ දන්ත ඕෂ්ඨ කියන තැන් දෙකකින් උපදින නිසා කෙලවරට ගියා. ඉතිරි තුන් දෙනා තාලුජ මූර්ධජ දන්තජ අනුපිළිවෙලට ඒ තුන් දෙනා ළඟට ආවා. පැහැදිලිනේ? ඊට පස්සේ දැන් තව අකුරු කීයක් තියෙන ඉතිරි වෙලා? ඔව් කීයති 25ක් නේ. 25ක් වගේ දැනුණා. ඔව් තව හතරයි තියෙන්නේ. ඊට පස්සේ මේකෙදී මේ නිග්‍රහීතය ඔව් ඊට කලින් සහල කියලා ඊළඟට එන්නේ සකාරය. සහල අං කියන ඒ ටික අපි ගත්තම මේ සකාරය කියලා කියන්නේ අඝෝෂ අකුරක්. සකාරය අඝෝෂයි. මතක ඇති සෝචා ഘോഷා කියලා කිව්වා. එතකොට සකාරය අඝෝෂයි. ඉතිරි අකුරු තුනම ഘോഷ අකුරු තුනක්. හා ල අං කියන තුනම ഘോഷ අකුරු තුනක්. ඒ නිසා අර අපි කලින් රීතියක් කිව්වා අඝෝෂ අකුරු මුලට ගන්නවා කියලා. මතකනේ මුල්ම වර්ගයේ ඒ පහ අනුපිළිවෙල හදාදී අපි කිව්වේ අන්න ඒ රීතිය අනුව මුල්ම වර්ගයේ අකුරු පහේ අඝෝෂ අකුරුනේ මුලට ආවේ. පැහැදිලි? මේ සටහන් බලා ගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. මේකේ මේ පහේ අඝෝෂ කියන අකුරු තමයි මුලට ඇවිල්ලා තියෙන්නේ. ක ක කියන ඒ දෙන්න. ඒ වගේ මෙන්න මේ සයන්න ඒ නිසා මුලට එනවා අඝෝෂ අකුරක් නිසා ඒ හතර දෙනා අතරේ. හරි නේද? ඊට පස්සේ තව අකුරු තුනක් තියෙනවා. ඒකෙදි හකාරය ගැන කියන්නේ හ ල කියන දෙන්නව අපි පොඩ්ඩක් පැත්තකින් තියලා නිග්‍රහීතය අගටමයි ගන්නෙ. ඒකට හේතුවක් කියනවා. නිග්‍රහීතය මේක ස්වරයක් කියලා කියන්නත් බෑ, ව්‍යංජනයක් ශුද්ධ ව්‍යංජනයක් කියලා කියන්නත් බෑ. හේතුව මොකද? දැන් මේ අපි වෙන ව්‍යංජන ගැන කිව්වේ ව්‍යංජනයේ අගට ස්වරයක් එකතු කරලා තමයි උච්චාරණය කරන්නේ. ව්‍යංජනයේ අගට ස්වරයක් එකතු කරලා. අනිත් හැම එකේම බලන්නකෝ නේද? හල් අකුර ගත්තා, ඒකේ අගට ස්වරයක් එකතු කරලා තමයි උච්චාරණය කළේ. ස්වර කියන එක ඉතින් තනියෙන්ම ශබ්ද කළා. දැන් නිග්‍රහිත ඊට වෙනවා. ඒකේ මුලට තමයි ස්වරයක් එකතු කරලා උච්චාරණය කරන්නේ. අං, ඉං, උං ඒ විදිහට. අගට මේ ස්වරයක් එකතු කරලා කියන්න බෑ. ඒ නිසා මෙන්න මේක ගැන ඒ රීතිය විදිහට කියන්නේ ඒ වචනෙම කිව්වොත් සරත්තාදී සබ්බ විනිම්මුත්තා සබ්බ පච්ඡා වුත්තං. මේක ස්වරයක් හෝ ව්‍යංජනයක් කියලා එහෙම හරියට කියන්නේ ඒ දෙකටම වඩා ටිකක් වෙනස් විදියක පැවැත්මක් තියෙන නිසා මේක අගටම ගත්තා. පැහැදිලිද? නිග්‍රහිතය. ඊට පස්සේ දැන් තව තියෙන්නේ අතුරු දෙකයි, හයන්නයි මූර්ධජ ලයන්නයි. ඒ දෙක ඊට පස්සේ ඨාන අනුක්‍රමයෙන් ඒ පිළිවෙලට ගන්නවා. හකාරය කණ්ඨජයි, ලකාරය මූර්ධජයි. ඒ නිසා ඒ දෙන්න තැන් දෙක මාර්ක් කර ගන්නවා. ඨාන අනුක්‍රමයෙන් ඒ අනුපිළිවෙලින්. එතකොට මෙන්න මේ විදිහේ පිළිවෙලකට තමයි මේ අකුරු පිළිවෙල හැදුනේ. ඉතින් එතන අර කියවුන රීති ටික ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන. මෙන්න මෙහෙම මෙහෙම රීති ටිකක් තියෙනවා. ඒ රීති අනුවයි මේ අනුපිළිවෙල හැදුනේ කියන එක. ඊට පස්සේ ඉතින් කවුරු හරි අහුවොත් කියන්න පුළුවන් නේද?
පොඩි කාරණාවක්
මුලින්ම අපි ඒක තමයි. ඊට පස්සේ ඒ නිසානේ අපි යර්ලව කියන හතර මුලට ගන්න හේතුව කිව්වේ. යර්ලව හතර අන්තස්ත නිසා ඒ විදිහට වෙන් කරගත්තානේ. අන්තස්ත නෑ හැම ඒකයි. ඒ රීති පටලා ගන්න එපා. ඒ දෙන්න අදාළ විදිහ දැන් එහෙම නැත්නම් අපි තවත් රීතියක් කිව්වනේ. අර වැඩි ප්‍රමාණයක් තියෙන එක මුලට ගන්න ඕන කියලා. එහෙමනම් ව්‍යංජන ඇයි මුලට ගත්තේ නැත්තේ? එතකොට ඒකට වෙනම රීතියක් ගත්තා. නිශ්‍රය නිශ්‍රිතක කියන න්‍යාය. ඒක නැත්නම් වැඩි ඒක න්‍යායක්ම හැමතැනටම බලපානවා නෙවෙයි. එතකොට ඒ දැන් එහෙම වැඩි එකම මුලට ගන්න ඕන කියන න්‍යාය ගත්තොත් එහෙම ව්‍යංජනන්නේ මුලට ඉන්න ඕන. ස්වර අගට යන්න ඕනනේ. පැහැදිලිද? ඒක නිසා දැන් මේ විදිහ රීති ටිකක් තියෙනවා කියලා ඉතින් අපිට ඒ ලොකු විස්තරයක් ඉතින් ඕවා ගැන සමහර පොත්වල ඉතින් පිටු ගණන් කියලා තියෙනවා. ඒ වැඩි විස්තර හිමි ඊට පස්සේ බලා ගන්න නේ. දැනට ඉතින් අපි නැත්තම් මේකටම අපිට කාලිගත වෙනවා මේ අක්ෂර මාලාවට නේද? ඒක දැනට දල වශයෙන් ওই විදිහට මෙහෙම පදනමක් ඇතුවයි මේ පිළිවෙල හදලා තියෙන්නේ කියන එක දැනගත්තාම ඇති. ඉතින් වැඩි විස්තර පස්සේ දැනගමු. ඒ රීති ටික ගැන අපි පස්සේ හිමීට ලැබෙන්න සලස්වන්නම්. ඒත් එක්ක මෙතන තව දැනගන්න ඕන මේ ഘോഷ අഘോഷ කියන දෙකේ වෙනස මොකක්ද? අපි කියුවාට මේ මොකද්ද මේ ഘോഷ කියනවා අഘോഷ කියනවා මොකද්ද මේ ഘോഷ අഘോഷ? කවුරු හරි බලපු කෙනෙක් එහෙම ඉන්නවා. අපි කියවනේ නේද ටිකක් බලන්න කියලා කිව්වද ඒ ගැන? නෑ කලින් පොතේ කිව්වේ මං හිතන්නේ නේද මේ ඔය ගැන විස්තරයක් තියෙනවා කුමාරතුංග මහත්තයාගේ පොතේ. ව්‍යාකරණ විවරණේ පොතේ. ඒ ഘോഷ අഘോഷ අකුරු වෙන් කරලා අඳුනා ගන්න විදියත් එක්කම කියනවා. පිටික එහෙම හිට කියවලා බලන්න එක හොඳයි. කෙටියෙන් අපි කියන්නම් බොහොම කෙටියෙන්. එතකොට මේ ഘോഷය කියලා කියන්නේ අකුර කියවද්දී උගුරේ සහ මේ ආශ්‍රිතව ඇති වෙන ශබ්දයට කියන නම. එතකොට ඒ වගේ ഘോഷයක් ඇති වෙනවද කියන එක අඳුනා ගන්න ක්‍රමෙත් එතන කියනවා. මේ විදියට ඔහොම බෙල්ලට ඔහොම මෙහෙම අත තියාගත්තම අත තියාගෙන අකුර උච්චාරණය කරපුවාම දැන් ක කියද්දී වෙනස් විදියකටත් මේ විදියට තියා ගන්න ඕන. ඔහොම. ඊට පස්සේ ග ග කියද්දී දෙදුරුම් කන ගතියක් වගේ වෙනම ග ග කියද්දී ක කියද්දී එහෙම නැහැ. නිකම්ම පිට වෙලා යනවා වගේ දෙනවා. ග කියද්දී ඇතුලේ වෙනම නිකන් රැව් දෙන ගතියක් වගේ දෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ഘോഷය කියලා. එතකොට අන්න ඒ විදිහේ ഘോഷයක් සහිත අකුරු වලට කියනවා ഘോഷාක්ෂර. එහෙම ഘോഷයක් නැති අකුරු වලට කියනවා අഘോഷාක්ෂර. හරි. එතකොට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියලත් ભેදයක් තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? මෙතන ප්‍රාණ කියන්නේ මතක විදිහට දෙන විතර ගන්න වායුව කියන එකයි. එතකොට අල්ප ප්‍රාණ කියන්නේ අඩු වායුවක් නිකුත් වෙන අක්ෂර. මහා ප්‍රාණ කියන්නේ වැඩි වායුවක් නිකුත් වෙන අක්ෂර. එහෙදිනේ ක කියනකට වඩා ක කියද්දි වැඩි වාතයක් පිට වෙනවා මේ කටින්. හරි. පැහැදිලි ඇති. තව ඒ වගේ අපහැදිලි වචන මොනවා හරි තියෙනවද? මේ දුන්න සටහනේ කියනන් ඉක්මනට අහන්න අපි ඒක කියලා ඊළඟට යනවා. ඒතර තව තියෙනවා ඌෂ්ම කියලා වචනයක් මෙතනනේ. ඌෂ්ම කියන්නේ උණුසුම් වාතයක් පිට වෙනවා කියන එකයි. ඌෂ්මාක්ෂර කියලා සයන්නයි හයන්නයි විතරයි හ කියද්දි රත්තුණු රස්මයක් දෙනවා. ත හ කියද්දි ඒතර අනිත් ඒ වගේ එහෙම නැහැ. ඒකයි මේ හේතුව. හරි. එහෙමනම් ඇති නේද අක්ෂර ගැන කතාවේදී. වැඩි ඌෂ්ම කියන්නේ නැති කියයි මටින්. ඒ වට ඌෂ්මයි කියපුවාම ඉතින් තේරෙන්න ඕන අනිත් ඒ වගේ ඌෂ්ම නෙවෙයි කියලා. නේද? දැන් සාමාන්‍යයෙන් අපි කියද්දි ඉතින් ඒ වගේනේ. අද ඊයේ රෑ නම් මම නිදාගත්තේ නැහැ කියනවා. ඒකට තේරෙනවා අනිත් දවස්වල රෑ නිදා ගන්නවයි කියන එක නේද? ඒ වගේ. හරි. ඊට පස්සේ අපිට දැන් මේ ව්‍යාකරණ සූත්‍රයක් කියන රටාව ගැනත් පොඩ්ඩක් සටහනක් මේ දාලා තියෙන්නේ. ඒකත් අපි පොඩ්ඩක් දැනගන්න ඕන. අපි එදා කියාගෙන ගියාට දැන් සාමාන්‍ය රටාව තමයි අපිට උනත් ගුරු ස්වාමීන් වහන්සේලා මේ පොතේ වැඩි හරියක් ගුරු ස්වාමීන් වහන්සේ කියනවා ඊට පස්සේ අපි කියනවා. එහෙම රටාවකටයි අපිත් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ කියද්දි කිව්වයින් පස්සේ ඊට පස්සේ අනිත් පිරිසත් කියනවා. අපිට අර වෙලා යන නිසා තමයි මේ ආශ්‍රමන්ත අපි කියන්න කියලා දුන්නේ. හැබැයි මේ රටාව අපි පුරු වෙලා තියෙන්න ඕන. ඒ නිසා මේ පුරාණින් නම් ආපු සම්ප්‍රදායික රටාව. ඒතකොට මේ සූත්‍රයක් කියන කියද්දි මුලින්ම ඒ අපි උදාහරණයක් දෙන්නලා තියෙන්නේ අඤ්ඤේ දීඝා කියන කලින් අපි කියපු සූත්‍රය. මුලින්ම මේ සූත්‍රය පාලියෙන් කියනවා. මේකේ පොතේ තියෙන තැන පෙරලා ගත්තා නම් හරි. අඤ්ඤේ දීඝා කියන සූත්‍රය. කීවෙනි පිටුවේද පළවෙනි පිටුවේද? දෙකේද? එතකොට අපි 요거 කියන්න පටන් ගද්දී කියන්නේ අඤ්ඤේ දීඝා කියලා ගුරු සන්නහත කියනවා. ඊට පස්සේ අපිත් කියනවා ඒ විදිහට අඤ්ඤේ දීඝා. ඊට පස්සේ දෙවෙනි එක සූත්‍රයේ වර්ගය කියනවා. ඒකෙදි තාපහුවේ සූත්‍රය කියලාම තමයි අඤ්ඤේ දීඝා යනු දීර්ඝ සංඥා සූත්‍රය කියලා කියනවා. එතකොට අනික් පිරිසත් ඒ ටිකම කියනවා. එතකොට ඒකෙන් කියන්නේ සූත්‍රයේ වර්ගය මොකක්ද කියලා හඳුන්වලා දෙන එක. අපි එදා දුන්න සූත්‍ර වර්ග කීයක්ද?
8ක්.
කීයක්? 8ක්. සූත්‍ර වර්ග
8ක්.
කියමු බලන්න වර්ග 8ක්. සූත්‍ර වර්ග මං කියන්නේ. මුලින්ම එදා සූත්‍ර වර්ග 6යි. සූත්‍ර 8ක් එදා කතා කළා. මේ සූත්‍ර වර්ග අපි කිව්වා ඇයි අර පහක් ලියලා 6 වෙනි එක ලියන්න ඉඩම දී උනේ? සූත්‍ර වර්ග 6කි කියලා පිළියලා පහක් ලියලා නේද? එතකොට මොනවද මේ සූත්‍ර වර්ග 6? පොත් බලන්න නැතුව එක එක හරිවත් කියමු බලන්න. එක්කෙනෙක් හරිවත් කවුරු හරි පිටිසෝ බේරගන්න ඉදිරියව ඉදිරිපත් වෙනවා නේද? අධිදේශ අධිකාර කොහමද මේ හයවත් අරුම මතක තියාගන්න. දැන් එද්දි මේක මොකක්ද කියලා අපි අහනවා. දැන් මෙතනදී මේ කාරණාව කියලා ඊට පස්සේ කියනවා මේක මේ විදිහේ කාර්යයක් තමයි මේ සූත්‍රයෙන් කරන්නේ. එහෙමනම් මේක මොන මොක ඒ හයෙන් කොකටද අයිති වෙන්නේ? අපි එදා විස්තරේ කිව්වා ඒක එක හඳුනා ගන්න විදිය පවානේ. ඒක එක සූත්‍ර වර්ගයේ වෙනස කිව්වා. ඒ වඳුනා ගන්න සාමාන්‍යයෙන් මේකෙන් කරන්නේ මේ වගේ කාර්යයක් කියන එක කිව්වා. ඒ නිසා අපි ඉස්සරහට කියද්දි කියනවා මේක මේකෙන් මෙහෙම කාර්යයක් කරන්නේ. එහෙමනම් මේක අයිති වෙන්න ඕන මොන සූත්‍ර වර්ගයටද කියලා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන මේ වර්ගේ අඳුරා ගන්න. එතකොට එහෙමනම් මේක ඒ කියපු සූත්‍ර වර්ග අතුරින් සංඥා සූත්‍රයක්. ඒ නිසා තමයි අර ලියලා තියෙන්නේ අඤ්ඤේ දීඝා යනු සංඥා සූත්‍රයි කියලා කියලා තියෙන්නේ. පැහැදිලි නේ? එතකොට අන්නේ සූත්‍රේ වර්ගය කියනවා දෙවෙනියට. ඊට පස්සේ ඒ පද වෙන් කරලා පද ගාන කියනවා. කොහොමද? අඤ්ඤේ යනුද දීඝා යනුද පදයෝය කියනවා. එතකොට අනික් පිටපත් කියනවා මේ විදිහටම. අඤ්ඤේ යනුද දීඝා යනුද පදයෝය පද දෙකකි කියලා කියනවා. අපි එකක් උදාහරණයක් අද මේ විදිහට කියවනවා. හරි. ඊට පස්සේ ඒ සම්බන්ධයයි පදාර්ථයි කියවෙනවා. මේ සම්බන්ධයයි පදාර්ථයි කියද්දී අනුවර්තනය කරන පදත් ඒකට ගණ්ඩේ කියලා කියන්නේ. අනුවර්තනය කර ගන්නවායි කියලා කියන්නේ ඒ සූත්‍රයට කලින් කියනවා මේ සූත්‍රයේ අර්ථ කියද්දී මෙන්න මේ පදයට යොදා ගන්න සූත්‍රයේ අර්ථ කියද්දී. උදාහරණයකට අපි මුලින් කියාගෙන ගිහිල්ලා තත්ත ඉති වත්තති කියලා කියුණා තතෝ දන්තා සරාට්ඨ කියන සූත්‍රයේ අගටම බලන්න තියෙනවද එහෙම? තතෝ දන්තා සරා අට්ඨ කියන සූත්‍රයේ අගම තියෙනවා තත්තේති වත්තති. තත්ත ඉති වත්තති. තත්ත කියන පදය මතු සූත්‍රය හා සම්බන්ධ කෙරි කියන එකයි තේරුම. එතකොට අන්න ඒ ඊළඟ සූත්‍රයත් එක්ක එහෙමනම් මේ තත්ත කියන පදේ සම්බන්ධ කරලා තමයි අපි අර්ථ කියන්න ඕනේ. එතකොට අපි මේ අඤ්ඤේ දීඝා කියන එකටත් තත්ත කියන පදේ සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට අපි ඒකේ අර්ථ කියද්දී ඒ පදෙත් එකතු කරලා අර්ථ කියන්නේ. එතකොට මේකේ සම්බන්ධය හදාගන්නේ තත්ත අඤ්ඤේ දීඝා කියලයි සූත්‍රය හැදෙන්නේ. තත්ත අඤ්ඤේ දීඝා. අපි ඒ වගේ ඊට පස්සේ දැන් ඕක තමයි පද සම්බන්ධය කියන්නේ. මේ සූත්‍රයේ පද ටික අර්ථයක් ලැබෙන අනුපිළිවෙලකට ගලපලා කීම.
ඒ වගේ පදයක් දැන් කොයිදක් කොයි බලපානවද
කියන එක. ඔව් ඒක ගැන කියවෙනවා. දැන් මේ සූත්‍රවලදී කියවෙනවා අර එදා අපි කිව්වා නේද යථානුකුබ්බික මණ්ඩුගතික සීහගතික කියලා. එතකොට මේකෙදී යථානුකුබ්බික කියන සූත්‍රයක් ඊට පස්සේ කියනවා මෙන්න මේ ප්‍රමාණය දක්වා මේක බලපැවැත්වෙනවා කියලා. එතකොට ඒක නම් බොහෝ තැනක් ගුරු ඇතුරෙන් සමහරව දැනගන්න ඕන. මොකද ඒකෙදී අර්ථ ගන්දි වෘතියෙන් අපිට දැනට ඔක මේවා කරගන්න ලේසිම ක්‍රමය තමයි වෘතියේ අපි අර්ථ කියද්දි අර කලින් කියවුණු ඒ තත්ත්වපදේ කියවෙනවා නම් අපි මේකේ සූත්‍රයටත් ඒක ගන්න ඕන. පැහැදිලිද? එතකොට මෙතන අඤ්ඤේ දීඝා කියන සූත්‍රය විස්තර කරද්දි පේනවා ඇති ඒකේ තත්ත සරේසු කියලා විස්තර කරන්නේ. වෘතිය තත්ත සරේසු ඒ ස්වර අතුරින් කියලා. එතකොට මේ තත්ත කියන පදේ ගැන විස්තර කරන්නේ තත්ත කියන්නේ නිද්ධාරණ සත්තමී පදයක් කියලා. එතකොට ඒක ගැන සටහනක් දීලා තියෙනවා. එතකොට ඒ ටීකා ආදී ගැන කියවෙනවා. එතකොට තත්ත කියන්නේ නිද්ධාරණ සත්ත්වමියක්. එතකොට අන්න ඒ පදේ ඒ තත්ත කියන පදේ අඤ්ඤේ දීගා කියන එකටත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඒකත් මෙතෙන් ගන්න ඕනේ කියලා කිව්වේ. පැහැදිලිනේ. එතකොට අපි අර්ථ කියනවා තත්ත ඒ ස්වර අතුරින් අඤ්ඤේ රස්ස ඌවන්ගෙන් අන්නේ ඌවාහු දීඝා දීර්ඝයෝය කියලා කියනවා අර්ථ කියනවා. එතකොට ඔතන අඤ්ඤේ කියන එකෙන් අදහස් කරේ දැන් ඊට කලින් කිව්වනේ කෙටි අකුරු තුනක් ගැන. ඊට කලින් සූත්‍රයෙන් කියුනේ කෙටි අකුරු තුනක් ගැන. අඤ්ඤේ කියන එකේ අර්ථය අනික් කියන එකයි. අනික් ඒවා දීර්ඝයෝ කියන එකයි ඔතන කෙටිම අර්ථය. අඤ්ඤේ දීඝා කියන එකේ අර්ථය අනික් ඒවා දීර්ඝයෝ. එතකොට අනෙක් ඒවා කියද්දි ඊට කලින් තව මොන හරි කියවිලා තියෙන්න ඕනනේ. ඒ කියවෙන්නේ ඒව තමයි රස්ව අකුරු. එතකොට ඒ රස්ව ස්වරයන්ගෙන් අන්‍ය අකුරු දීර්ඝ අකුරුයි දීර්ඝ ස්වරයි. පැහැදිලිනේ නේද? එතකොට ඒක තමයි අපි සම්බන්ධය සහ සම්බන්ධය කියනවා කියලා කියන්නේ. ඒ වගේම පද අර්ථ කියලා කියන්නේ මෙන්න මේකේ සූත්‍රයේදී මේක ගලපලා අර්ථ කියන විදිය. එතකොට ඒක ගැන තමයි කියන්නේ. මේ තත්ත කියන එකෙන් අදහස් කරන්නේ තත්ත සරේසු කියන අර්ථය. ඒස්වර අතුරින් කියන එකයි. තත්ත අඤ්ඤේ දීඝා කියන එකේ තත්ත කියලා කියන්නේ ඒස්වර අතුරින් කියලායි අපි අර්ථ කීවේ. අඤ්ඤේ කියන එකේ අපි අර්ථ කීවේ කෙටි අකුරු වලින් අඤ්ඤ ඌවාහු කියන එකයි. දීඝා කියවෙකින් කිව්වේ දීර්ඝ ස්වරයෝය කියලා. එතකොට ඒ වගේ මේ පේන වචනයට වඩා අර්ථය විස්තර කරලා කිව්වා. පැහැදිලි නේද? අන්න ඒක තමයි පදාර්ථ කියනවායි කියලා කියන්නේ. සම්බන්ධය සහ එතකොට පදාර්ථ කියලා කියන්නේ ඒ ඒ පදයෙන් කියවෙන අර්ථය. තත්ත්ව කියන එකෙන් අපිට නැත්තම් එහි කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මේ සූත්‍රයට ගැළපෙන විදිහට පදයේ අර්ථය එක වචනයකින් හෝ වචන කීපයකින් කීම තමයි පදාර්ථ කීම කියලා කියන්නේ. ඒ ගැන පාලියෙන්ම විස්තර කරන්නේ පදත්තු කියන වචනේ විතර ගන්නෙ සුත්තත්ත වශයෙන් පදත්තු වේදිතබ්බ සූත්‍රයේට අදාළව අර්ථ වශයෙන් ඉතින්ද ගැළපෙන අර්ථය තමයි අපි කියන්නේ. පැහැදිලි නේද? අපි සාමාන්‍යයෙන් වචනයක් පරිවර්තනය කරද්දිත් එක වචනේ තැන් කීපයකට සමහරට වෙනස් විදියට අර්ථ එන්නේ. හැබැයි එතෙන්න ගැළපෙන අර්ථය අපිට තේරෙනවා. දැන් මේසු අඤ්ඤේ කියපුවාම වෙනත් මිනිසු වෙන්නත් පුළුවන්, වෙනත් ගස්කොළන් හරි මොනා හරි වෙන්නත් පුළුවන්. ඒ අඤ්ඤේ කියන එකෙන් හරියටම කියවෙන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි මේ සූත්‍රයට අදාළව වෙනත් මිනිසු නෙවෙයි මේ කියාගෙන යන්නේ. දැන් ස්වර ගැනනේ. පැහැදිලි නේද? දැන් අපි කතා කරගෙන ගියේ මේ අඤ්ඤේ දීඝා කියන සූත්‍රයට කලින් ස්වර ගැන. එහෙමනම් තේරෙනවා අනිත්ත්වවා දීර්ඝයි කියලා කියද්දි මේ කියන්නේ වෙන මිනිසු ගැන හැමකොත් නෙවෙයි අනිත් ස්වර ගැනයි මේ කියන්නේ කියලා. ඒ අර්ථය අපිට තේරෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ අඤ්ඤේ කියන පදේ විස්තර කරද්දී කියන්නේ අඤ්ඤ ස්වරයෝ කියලා අර්ථ දුන්නේ. අන්න ඒ වගේ විස්තර කරලා අර්ථ කීම තමයි පදාර්ථ කීම. පදත්වෝ කියලා අර ෂඩාකාරයටයි ති කාරණාව. ඊළඟට පද විග්‍රහය. ඊළඟට අපි කරන්නේ පද විග්‍රහ කරනවා. පද විග්‍රහය කියලා කියන්නේ ඒ පදය මොන වගේ හැදුණු පදයක්ද, මේ පදේ හැදිලා තියෙන්නේ කොහමද කියන එක විස්තර කරනවා. ඉතින් ඒක ඇත්තටම ආධුනික කෙනෙකුට අලුත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. දැන් තද්දිත පදයක් කියනවා මේක, කිතක පදයක් කියනවා තද්දිත දන්නෙත් නැහැ, සමහරට කිතක දන්නෙත් නැහැ, මේ නම අහලත් නැහැ කලින් සමහර විට. ඒ නිසා අපි සමහර ඒවා ගැන ලොකු විස්තර කරන්න යන්නේ නැහැ. ඒකේ අර්ථය හැබැයි අපි සමහර තැනක කියනවා. දැන් මේ අඤ්ඤේ කියන එක අකාරාන්ත පුල්ලිංග සර්වනාම ප්‍රථමා බහුවචනයි කියලා අපි එදා කිව්වා. ඒකට මොකක්ද මේ ඔක්කොම අපිට තේරෙන්නේ නැහැ. අකාරාන්ත කියන එක නම් තේරෙයි. දැන් අකාරාන්ත කියලා කියන්නේ වචනයක් ඉවර වෙන්නේ අයන්නේ නම් ඒ වචනේ මූලික ස්වરૂපය, ඒකට අපි කියනවා අකාරාන්තයි කියලා. ඒකට පුල්ලිංගයි කියන්නේ ලිංග ભેදේ යනුව මොන ලිංගයකද අයිති කියන එක. ඊට පස්සේ සබ්බනාම කියලා කියන්නේ සිංහලෙන් එකට කියන්නේ සර්වනාම කියලා. ආලෙති සර්වනාම කියන එක අපි ඉස්සරහට දැනගන්නවා. එතකොට සර්වනාමයක් කියලා කියන්නේ වෙනත් නාම පදයක් වෙනුවට යොදන්න පුළුවන් තවත් නාම පදයක්. උදාහරණයක් විදියට මම කියලා කිව්වොත් අපි තව එකක් ගමු හෙතෙම කියලා කිව්වොත් දැන් ඕන කෙනෙක්ව හෙතෙම කියලා හඳුන්වන්න පුළුවන් ඒක පාලියෙන් නම් සෝ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේටත් සෝ බුද්ධෝ ඒ බුදුරජාණන් වහන්සේ කියලා මේ විදිහට යොදන්න පුළුවන් ඒ සෝ කියන පදේ ඒතර සර්වනාමයක් අන්නේ ඒ වගේ යෙදෙන පදයක් තමයි අඤ්ඤ කියලා කියන්නේ අනික් කියන අර්ථය ඒතර අනික් පුද්ගලී කියලා අපිට වෙන කෙනෙක්ව හඳුන්වන්න පුළුවන් ඕන කෙනෙක්ව තේරුණාද ඒ නිසා තමයි මේක සර්වනාම පදයක් කියලා කියන්නේ ඉතින් ඒ විස්තරය අපිට දැන් ලොකුවට වැදගත් වෙන්නේ ඊට පස්සේ ප්‍රථම බහුවචනයි කියලා කියනවා මේ ප්‍රථම කියලා කියන්නේ විභක්තියක් විභක්ති කියන්නේ මොනවද දැන් ඒවත් සමහර විට අපිට ඔක්කොම තේරෙන්නේ නැති වෙයි මේ අවස්ථාවේ අපි ඒව ගැන විස්තරේ නාම කාණ්ඩයට ආපුවම අපව කතා කරනවා. එතනදී විභක්ති ගැන විස්තරයක් එනවා. එතනදී අපි වැඩි විස්තර කතා කරමු. දැනට කියන එක අහගෙන ඉන්න. ඒ ඇති. දැනට තේරුන්නේ නැතුණා නම් කමන්නේ. ඒ තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඒ ටික නිකන් ඔහම යන්න ආරෙමු. තේරෙන ටික දැනට නේද? ඒක බහුවචනයි කියලා කියන එක නම් තේරෙනවා. ඒක වචන නෙවෙයි. අඤ්ඤේ කියද්දි අනෙක් ඒවා කියලා කියපු නිසා එක අකුරක් ගැන නෙවෙයි මේ කියන්නේ අකුරු ගොඩක් ගැන. ඒ නිසා තමයි අනෙත් අකුරු දීර්ඝයෝය කියලා බහුවචනයෙන් කිව්වේ. ඒ නිසා අඤ්ඤේ කියන්නේ බහුවචන පදයක්. ඒතකොට මේවා වර්ණගීමක් කියලා අපි ඒව ඉස්සරහට කතා කරනවා වර්ණගෙන විදිය ගැන විස්තරේ. ඒවා මේ සංදි කොටසත් ඉවර වෙලා ඊට පස්සේ නාම කාණ්ඩය කියලා පටන් ගන්නවා. එතනදී අපි ඒ විභක්ති ගැන විස්තරයක් කතා කරනවා. එතකන් දැනට අපි මේ ටික ඇති මේ දෙන්නේ. ඒතකොට මෙන්න මේ විදියට ඒ පදේ කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරන එක තමයි පද විග්‍රහය කියලා කියන්නේ. ඒතකොට දීඝා කියන එක පදේ උතන අපහු පෙන්නලා තියෙනවා. මේ කියන්නේ අකාරාන්ත පුල්ලිංග තද්දිතාන්ත ප්‍රථම බහුවචන පදයක්. මේ කිව්වේ මොනවද කියන එක ගැන හිතන්න යන්න ඕනේ නැහැ. මේ පදේ අර්ථයත් ඒත් එක්කම මේ පද විග්‍රහය කියන එකට අයිති වෙනවා. මේ පදේ අර්ථය මොකක්ද? පදේ කොහොමද එතකොට මේකේ අර්ථය ඒ විදිහට ගත්තේ? මේ දීඝ කියන එකේ අර්ථය දීර්ඝ කාලයක් මෙන්න මේ අකුරට තියෙනවා කියන අර්ථයෙන් තමයි දීර්ඝ අක්ෂර කියලා කියන්නේ. දීඝෝ කාලෝ ඒතස්සාති දීඝෝ කියලයි ඒ පාලි භාෂාවෙන් ඒකේ නිරුක්තිය. අපි ඒකට කියනවා නිරුක්තිය කියලා. නිරුක්තියක් කියලා කියන්නේ ඒ වචනේ අර්ථය හැදුනේ කොහොමද කියන එක විස්තර කරන එක. පැහැදිලිද? දැන් බුදුරජාන් වහන්සේට බුද්ධ කියලා කිව්වේ ඇයි? අවබෝධ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරපු නිසා. ඒ නිසා අර විග්‍රහ වාක්‍යෙකුත් තියන්නේ නේද? බුද්ධ කියන පදේ විස්තර කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා අන්‍යයන්ට අවබෝධ කරවන නිසා මේ අර්ථ ගානකින් භාග්‍යතුන් වහන්සේට බුද්ධ කියලා කියනවා. බෝධීතා ප්‍රජායාති බුද්ධෝ බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ ඔය විදිහට විස්තර කරනවා. අන්න ඒ වගේ ඒ පදේ අර්ථය විස්තර කරන එකට තමයි කියන්නේ නිරුක්තියක් කියලා. ඒතර මෙන්න මේ දීඝ කියන වචනයේ නිරුක්තිය ඒකේ තේරුම තමයි දිග කාලයක් මේකට තියෙනවා කියන එකයි. එතකොට අපි දීර්ඝ ස්වරයක් කියලා කිව්වොත් ඒකේ තේරුම කෙටි ස්වරයකට වඩා වැඩි කාලයක් මේක ඇදෙනවා කියන එකයි. වැඩි කාලයක් වැඩි මාත්‍රා අපි කිව්වා මාත්‍රා ගානක් කියලා. වැඩි මාත්‍රා ගානක් මේකට තියෙනවා. එතකොට අපි එදා කතා කළා ව්‍යංජනයකට මාත්‍රා කීයක්ද තියෙන්නේ? භාගයයි තියෙන්නේ. කෙටි ස්වරයකට මාත්‍රා එකයි. දිග ස්වරයකට මාත්‍රා කීයද? දෙකයි ඈ එකමාරයි නෙවෙයි. දෙකයි. ඒතකොට ව්‍යංජනයක් එක්ක කෙටි ස්වරයක් එකතු වුණොත් එතන මාත්‍රා එකමාරයි. දිග ස්වරයක් එකතු වුණොත් මාත්‍රා දෙකමාරයි. මේක එච්චර හිතන්න දෙයක් නැහැ. දෙකට අර ව්‍යංජනේ බා. නේද? ව්‍යංජනයේට අයිති මාත්‍රා වගේ එකතු කරනවා. හැදෙන්නේ දැන් ඒ අකුරු එතකොට ඒ හැදෙන හැටි ගැන ඉතින් තේරෙන්න ඕනේ. ඒක මහලොකු කතාවක් නෙවෙයි නේද? අල් කයන්නයි අල් කයන් එකතු කිරීම අයන්න කිව්වොත් අල් කයන්නේ මාත්‍රා භාගයයි මෙතන මේ මාත්‍රා එකයි එකමාරයි. ඒතර මෙතන ආයන්න නම් ඉතින් මෙතන දෙකයි මාත්‍රා දෙකමාරයි. හැදෙන්නේ නේ? දැන් කායන්න හැදුනේ කොහොමද කියලා ඊට පස්සේ කල්පනා කරන්න දෙයක් නැහැ. මේ කායන්න හැදුනේ අල් කයන්නයි ආයන්නයි එකතු වෙලා නේද? ඒකට දැන් අනිත් ඒවත් ඒ විදිහට ඒ ඒකතුන ස්වරය මොකද්ද කියලා බැලුවා. ඒකේ මාත්‍රාව එකතු කරා. ඒකව ගැන අපි පස්සේ වැඩි විස්තර කතා කරමු. ඒ ඡන්දස් ගැන අවස්ථාවක් පොඩි අවස්ථාවක් වෙනවා. එතනදී පොඩ්ඩක් ආපහු මේ ගැන කතා වෙනවා. දැනට මේ ඇති. ඊට පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ සූත්‍රයට අදාළ වෘතියක් කියලා තියෙනවා ඊට යටින්. ඒතර ඒ කතාවත් මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රයක තියෙනවා කොටස් තුනක්. ව්‍යාකරණ සූත්‍රයක කොටස් තුනක්. ඒක ඉදා කීවා මං හිතන්නේ නේද? මතක් කළාද? සූත්‍රය, වෘතිය සහ උදාහරණ කියලා. කීවා වගේ මතකයි. ඒතකොට මේ අඤ්ඤේ දීඝා කියන සූත්‍රේම බලාගන්නකෝ. ඒක බලාගන්න. ඒතකොට ඒකේ ඔය කළු අකුරින් මුලින්ම ලොකුවට තියෙන ලොකු අකුරින් තියෙන කොටසට අපි කියන්නේ සූත්‍රය කියලා. ව්‍යාකරණ සූත්‍රය. ඒතකොට මේක තමයි මූලික ඉගැන්වීම. ඊට පස්සේ ඒකේ ඊට යටින් තියෙනවා තව විස්තරයක්. තේරෙන පැහැදිලි ඇති. තත්ත්ව සරේසු ඔහොම කියලා පටන් අරගෙන ඒ ගිහිල්ලා අර එත්ත සෙයෝ ඔට්ටෝ සොත්ති කියලා ඉවර වෙන්නේ. ඒ වචන හතර හැර ඊට කලින් ඉවර වෙනවා අනන්තරා ව්‍යඤ්ජනා සංයෝගෝ කියලා. එතකොට අන්න ඒ සංයෝගෝ කියන තැනට එනකන් ඒ කොටසට අපි කියනවා වෘතිය කියලා. පැහැදිලිද? ඒ වෘතිය කියන එකේ තේරුම තමයි ඒකෙන් කෙරෙන්නේ ඇත්තටම අර සූත්‍රයෙන් ඇත්තට අපිට සියල්ල තේරෙන්නේ නැහැ. දැන් සූත්‍රයක් කියලා කියන්නේ ව්‍යාකරණ සූත්‍රය හදන්නෙම පහසුවෙන් ඒ ව්‍යාකරණ රීති මතක තියාගන්න ඒවා මතක කටපාඩම් කරගන්න. ඒ නිසා බොහෝම කෙටියෙන් තමයි ව්‍යාකරණ සූත්‍ර නිපදවන්නේ. ඒකෙදී ඒ ව්‍යාකරණ සූත්‍ර හදද්දී ප්‍රධාන රීති දෙකක් පාවිච්චි කරනවා කියනවා. ඒ රීති දෙකට යටත්ව තමයි ව්‍යාකරණ සූත්‍ර හදන්නේ. ඒ තමයි අල්ප අක්ෂර භාවය සහ අසංදිග්ධ භාවය කියලා එකට කියන්නේ. ඉතින් කෙටියෙන් ඒකේ අර්ථ කිව්වොත් ඒව තේරෙන්නෙත් නැහෙන කිව්වට මේ අල්ප අක්ෂර කියලා කියන්නේ අඩු අකුරු ප්‍රමාණයක් තියෙන්න ඕන මේ ව්‍යාකරණ සූත්‍රයක. අනික් කාරණාව තමයි පැහැදිලිව අර්ථය තේරෙන්න ඕන. කියන්නේ පැහැදිලිව කිව්වට දැන් මේ අපිට ඒ කියන්න බලාපොරොත්තු වෙන අර්ථය ඒක ගුරුවරයෙක් කියලා දුන්නයින් පස්සේ හරිවත් මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න ඔය කියන රීති දෙක ප්‍රධානව බලපානවා. ඒකෙන් අර අල්ප අක්ෂර තියෙන්න ඕන, අඩු අකුරු ගානක් තියෙන්න ඕන කියන නිසා තමයි මේ සූත්‍ර ගොඩාක් කෙටි කරලා තියෙන්නේ. ඒකට ඕක කාලයක් යද්දි තින් පසු කාලීන අයට සමහර විට අර්ථ තේරෙනවා අඩු කියලා හිතෙන්න ඇති. ඒ නිසා දැන් මේ වෘතිය කියන කොටස ඇත්තටම පසු කාලීනව ලියවෙන්නේ. මේ කච්චායන ව්‍යාකරණයේ වෘති ලියන්නේ පසු කාලීන සංඝ නන්දි කියලා මට මතක විදියට ඒ කියන ස්වාමීන් වහන්සේ. එතකොට මේකේ මේ කියන තව කොටසක් තියෙනවා. එතකොට මේ වෘතිය කියන කොටස එතකොට ඒ ස්වාමීන් වහන්සේ තමයි විස්තර කළා කියන්නේ. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන අර්ථය විස්තර කරන්න තමයි වෘතිය තියෙන්නේ. ඊට පස්සේ ඊට අග තව තියෙනවා උදාහරණ කීපයක්. ඒ සූත්‍රයෙන් විස්තර කෙරෙන කාරණාවට උදාහරණ කීපයක් දෙන්නවා. අන්න මේකේ හැටියට නම් අර එත්ත සෙයෝ ඔට්ටෝ සොත්ති කියලා කියන්නේ මේ කෙටි වෙන තැන්වලට උදාහරණ ටිකක්. අන්න ඒ වගේ උදාහරණ කොටස වෙනම කොටසක්. එතකොට ඒ කොටස තමයි මතක විදියට බ්‍රහ්මදත්ත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කොටස රචනා කළේ කියලා කියන්නේ. එතකොට මේ කච්චායන ව්‍යාකරණය කියලා අතරම මුලින්ම තිබිලා තියෙන මේ සූත්‍ර ටික විතරයි. කච්චායන ව්‍යාකරණය කියලා මුලින්ම තිබිලා තියෙන්නේ සූත්‍ර ටික විතරයි. ඊට පස්සේ තමයි ඒක විස්තර කරලා ඉතේ කොටස් ටික එකතු වෙලා තියෙන්නේ. පැහැදිලි නේ? උදාහරණ. සූත්‍රය, වෘතිය සහ උදාහරණ. ඒතකොට ඊට පස්සේ දැන් අපි මේ කියාගෙන ආවේ දැන් මේ පස්සෙනි එකෙන් පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන දේ තමයි මේ සූත්‍රයේ තියෙන වෘතියයි උදාහරණයි ගලපලා ඒ ටික පරිවර්තනය කරන්න ඕනේ. ඒ ටික පරිවර්තනය කරනවා පිරිසත් එක්ක. ඒ කරන විදිය තමයි ඔය ලියලා තියෙන්නේ. තත්ත සරේසු ඒස්වරයන් අතුරින් රස්සේ හඤ්ඤේ. ඒක ඒතකොට පදවින් වෙනවා රස්සේහි අඤ්ඤේ කියන එකයි. රස්සයන්ගෙන් අඤ්ඤ ඌවාහු දීඝා. දීර්ඝයෝ නම් වෙත්. කොචි ඇතැම් තැනක ඔය විදියට අපි එදා කිව්වනේ ඒ ටික. ඒ නිසා ඒ ඔක්කොම දැන් කියන්න ඕනේ නැහැ. ඔන්න ඔය විදියට ඒ ටික ගලපලා පරිවර්තනය කරලා කියලා දෙන එක තමයි ඊට පස්සේ ටික කියලා ඊට පස්සේ තව ඒකේ ගැටලු මොනවද හරි තියෙනවද කියන එක ඊළඟට කතා කරනවා. ওই ටිකම පරිවර්තනය කරලා කියන එක තමයි 6 විනියට කරන්නේ. ඊට පස්සේ ඊළඟ පියවර තමයි චෝදනා පරිහාර දක්වන එක. මොකද්ද චෝදනා පරිහාර කියලා කියන්නේ? ප්‍රශ්න අහනවා. ඊට පස්සේ ඉතින් ප්‍රශ්න අහලා උත්තරත් දෙනවා. නේද? එතකොට ඒකේ මේ සූත්‍රයේ හැටියට නම් මේ සූත්‍රයේ වෘත්තිය පොඩ්ඩක් බලා ගන්නකෝ. අඤ්ඤේ දීඝා කියන සූත්‍රයේ වෘත්තියේ තියෙනවා සංයෝගතෝ පුබ්බේ ඒඕ රස්සා ඉවොච්ඡන්තේ කොචි කියලා. එතන කොචි කියලා වචනයක් තියෙනවනේ. මේ කොචි කියන එකට අපි එදා තේරුම කිව්වේ ඇතැම් තැනක කියලායි. ඒකට ඇතැම් තැනක මෙන්න මේ සංයෝගයෙන් සංයෝගයකට කලින් තිබුණත් කලින් තිය ඒකාරවකාර ඇතැම් තැනකදී කෙටිව උච්චාරණය කරනවා කියන එකයි තේරුම. ඊට පස්සේ දැන් අපි ප්‍රශ්නයක් අහනවා. කොචි තිකින් කොචි කියලා කිව්වේ ඇයි? එහෙම නැත්නම් ඇතැම් තැනක කියලා කිව්වේ මොන හේතුව නිසාද? දැන් ඔක ඒක ඇල නොදා ඉන්න තිබුණා. ඇතැම් තැනක මෙහෙම කෙටි උච්චාරණය වෙනවා කියලා කිව්වේ ඇයි කියලා ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ ඉතින් උත්තරෙත් කියනවා. පුත්තෝ ත්‍යාහං මහරජ යනාදී තැන්වල බැඳි අකුරකට කලින් තිබුණත් සංයෝගයකට කලින් තිබුණත් දීර්ඝව උච්චාරණය වෙනවා. ඒ නිසා හැම තැනකදීම නෙවෙයි මේ විදියට කොචි කියලා කිව්වේ ඇතැම් තැනකදී විතරයි මෙහෙම බැඳි අකුරකට කලින් තියෙන ඒකාරෝකාර කෙටිව උච්චාරණය කරන්නේ. තවත් සමහර තැනකදී දීර්ඝවත් උච්චාරණය වෙනවා කියන එක කියන්න තමයි කොචි කියන වචනේ දැම්මේ කියලා අන්න ඊට පස්සේ විස්තරේ කියනවා. ඒතර ඒ උදාහරණේ ගත්තොත් පුත්තෝ ත්‍යාහං මහරජ කියලා අපි ඒක ලියාගත්තොත් ලියලා තියනවා නේද ඒක? ආ ත්‍යාහං කියලා නැහැ නේද? ඔව් ඒක ඇර තමයි ඈ මම හොයන්න දිරුණා. එතකොට මේක ත්‍යාහං කියන එක අපි ව්‍යංජන වෙන් කරලා ලිව්වොත් මේ තුනෙන් තමයි ත්‍යා කියන වචනේ ඔබ හැදින්නේ එහෙමයි. අකුරු වෙන් කරොත් එහෙම හල් තයන්නයි හල් යයන්නයි ආයන්නයි. එතකොට මේක බැඳි අකුරක්. ත්‍යාහං කියන්නේ ඒකට බැඳි අකුරක්. මෙතන බැඳි අකුරක් තියෙනවා. මෙතන ඕ කාර්යයක් තියෙනවා. පුත්තෝ කියන එකේ කෙලවරේ ඕ යන්නක් තියෙනවා. පිටිපස්සෙන් බැඳි අකුරකුත් තියෙනවා. එහෙමනම් අර කලින් කියපු හැටියට එහෙමනම් ඕක පුත්තොත්‍යාහං කියලා කෙටියෙන්ද කියන්න ඕන. පුත්තොත්‍යාහං කියලාද කියන්න ඕන. එහෙම නෙවෙයි. ඒක නිසා තමයි කියන්නේ මේ වගේ තැන්වල කෙටි වෙන්නේ නැහැ. හේතුව තමයි අර මේක ඇත්තටම වෙනම වචනයක අග ඕකාරය අරක තවත් වචනයක මුල තමයි ඒ බැඳි අකුර තියෙන්නේ. ඒ වගේ බොහෝ තැනක කෙලවර දීර්ඝවම තමයි කියන්නේ. ඒ නිසා මේ තැන් බැඳි අකුරකට කලින් තියෙන ඕකාරයක් වුණාට මේක අපි කෙටි කරලා කියන්නේ නැහැ. ඒ තැනක දීර්ඝවමයි කියන්නේ. පුත්තෝ කියලාමයි කියන්නේ. නැතුව පුත්තෝ කියලා නෙමෙයි. පැහැදිලි නේ? ඒකට අන්න ඒ වගේ අර බැඳි අකුරකට කලින් තියෙන ඒ වගේ ඇතැම් තැනකයි මේ කෙටියෙන් කියවෙන්නේ, රස්ව වෙන්නේ කියලා කිව්වේ මෙන්න මේ වගේ තැන්වල කෙටි වෙන්නේ නැති නිසා. එහෙම කියන්නේ. මෙතන නම් ඒ නිසා. පැහැදිලි යති නේ? බොහෝ තැනක නම් ඒ වගේ තමයි. ඔව්. කියන්නේ වචන දෙකක් වුණොත් නම් ඒක දීර්ඝවම තමයි කියවෙන්නේ ඒ තැනක.
අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ
කියන්නේ. ඔව් ඒකත් කොණ්ඩඤ්ඤෝ කියලා දීර්ඝවම කියවෙන්නේ. ඒවත් දීර්ඝව කියවෙනවා. ඒ නිසා තමයි කිව්වේ දැන් එහෙම එක වචනයකම තිබුණත් ඇතැම් තැනක දීර්ඝව කියවෙනවා. දැන් ඒ එක වචනයක් වෙලා තියෙන තැනු සංදි ක්‍රමයට එකතු වෙලානේ. තේස තේසෝත්තමානුභාවේන. එතකොට තේසං උත්තමානං ආනුභාවේන. ඒ කියන වචන එහෙමනේ වචන වෙන් වෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තම අපහු සංදි වුණාම මෙතන සංදි වෙලා නිසා තමයි තේසෝත්තමානුභාවේන කියලා එන්නේ. කොහොම වුණත් මේ තැන් වල අපිට අර પરම්පරාවෙන් අපි දැන් ওই තැන් ඇතරම කර්ම වාක්‍යයට බලපාන්නේ නැහැ කියලා කියලා තියෙන්නේ ඒ නිසා. ඒ දෙයක් කෙටියෙන් කියවෙන්න ඕන එකක් දීර්ඝව කියුණත් කර්ම වාක්‍යයට බලපාන්නේ නැහැ. දීර්ඝව කියවෙන්න ඕන එකක් කෙටිවට කියුණත් ඒක කර්ම වාක්‍යයකට බලපාන්නේ නැහැ. අසිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දීර්ඝ කෙටි භාවය ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කර්ම වාක්‍යයක. කෙටි වුණොත් වරදින තැන් ගැන කියවෙනවා. ඒ කිටි කරන්න එපා කියන තැන් කියවෙනවා. උදාහරණයක් දැන් නාගෝ කියලා කියවෙන්න ඕන එක නගෝ කියලා කිව්වොත් වැරදි. ඒ වගේ කිටි කරන්න එපා කියන එක කියවෙනවා. එහෙම නැතුව දැන් පුත්තෝ කියලා කියවෙන එක පුත්තෝ කියලා කියුණයි කියලා සංඝෝ කියන්න ඕන එක සංඝෝ කියලා නැවතුණයි කියලා අසිද්ධ වෙන්නේ නැහැ. ඒක ගැන කියවෙනවා වෙනම. ඒවා අපි විනේදී ඒ තැන් වලට අදාළව කතා කරමු. එතකොට මෙතනදී මතක තියාගන්න තියෙන්නේ දැන් අපි වෙන පැත්තකට ආපහු ගියේ ආය සූත්‍රයට එදා කතා කරපු එකට. එතකොට මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැන් තියෙනවා. දීර්ඝවත් උච්චාරණේ වෙනවා පිටිපස්සෙන් බැලියකුවක් තිබුණා. හරි. එතකොට මෙන්න මේ කියපු ක්‍රම ටිකට මේ පිළිවෙලට තමයි අපි සූත්‍රයක් කතා කරගෙන ඉගෙන ගන්න යන්න ඕන. එතකොට මේ පිළිවෙලට අපි දිගට කරගෙන යද්දී ඉතින් ලොකු දැනීමක් එනවා. හැබැයි ඉතින් ඒ කියන වැඩ ටිකක් කරගෙන යන්න ඕනේ. ඉස්සරහට ඒ ටිකක් අපිට පද හදන්න තියෙනවා ඉස්සරහට. අපි අද ඒක පටන් ගන්නවා. එතකොට ඒ ටිකක් අපි පිළිවෙලට කරගෙන යන්න ඕනේ. හරි. හරි. එහෙනම් අපි පටන් ගමු නේද? අලුත් කොටස අද එහෙනම් මේ ටික දැනගත්ත අපි එහෙනම් සංඥා කාණ්ඩයෙන් පස්සේ සන්ධි කාණ්ඩය පටන් ගන්නයි යන්නේ. දැන් අපි භාෂාවතරණේ පොත් එහෙම ඉගෙන ගද්දි සන්ධි කොටස කරේ දෙවෙනි පොතේදී. ඊට මුලින් තව ගොඩක් දේවල් දැනගෙන මේකෙදි සන්ධි කොටස ඊළඟට ළඟම කියනවා. ඒ හේතුව තමයි මේකේ වාක්‍ය කියන්නේ නැහැ. දැන් සන්ධි හැදෙන හැටි කතා කරගෙන යනවා මිසක වාක්‍යවලට ඒකේ ලොකු බලපෑමක් වාක්‍යත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක දැනගන්න බාධාවක් වෙන්නේ නැහැ. අපි මේ ටික හදන හැටි ඒ සංදිය හැදෙන හැටි අපේ හැදලිකමත් තිබුණොත් අහන්න ප්‍රශ්න. නේද? අපි මොනම් පටන් අරගෙන කරගෙන යමු. අපි එතකොට මෙන්න මේ ක්‍රම හතර යෙදෙන විදිහට තමයි ඉස්සරහට සූත්‍රයක් දෙකක් කතා කරලා ඉතිරි ටික නාරදාශමුතුන් කියවයි. හරි. අපි මොනම් පළවෙනි සූත්‍රේ පටන් ගමු. මං කිව්වම මුල් ටික කියමු. මං කිව්වයින් පස්සේ. ලෝක අග්ගෝ ඉති අස්මින්
ලෝක අග්ගෝ ඉති අස්මින්
ලෝක අග්ගෝ යන මෙහි
ලෝක අග්ගෝ යන මෙහි
සම්දි කාර්ය කියනු ලැබේ
සම්දි කාර්ය කියනු ලැබේ
කෝ එහෙම එකක් නැහැ නේ ඒ කොටස අධ්‍යාහාරයි ඈ කොට සම්දි කාර්ය කියනු ලැබේ කියන එක අපි අධ්‍යාහාරයි සර සම්දි පටන් ගන්න. එකත් මතු කියන්න. එතකොට දැන් අපි මේ සම්දි කාණ්ඩේ මුලින් පටන් ගන්නේ දැන් මාතෘකාව තියෙනවා. සම්දි කාණ්ඩේ සර සම්දි. සම්දි කාණ්ඩයේහි සර සම්දි අපි පටන් ගන්න යන්නේ. ඊට පස්සේ මොකක්ද මේ දැනට කිව්වේ? ලෝක අග්ගෝ කියන මේ පද දෙකක් තියෙනවා. ඒ පද දෙක එකට එකතු කරන ක්‍රමය. බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? ඒ ක්‍රමයට එක පදයක් බවට පත් කරන ක්‍රමය මොකක්ද කියන එකයි කියන්න යන්නේ. එතකොට මෙතනදී දැනගන්න ඕනේ මේ සංදි කරනවායි කියලා කියන්නේ මොකක්ද? ඉගෙනගෙන ඇති සමහර විටක සිංහල වලදී එහෙම වචන දෙකක් එකට එකතු කරන එකට තමයි කියන්නේ සංදියක් කියලා. එතකොට උදාහරණයක් විදිහට නිල් උපුල් කියන එක සිංහලෙන් සංදි කළාම නිලුපුල් වෙනවා. ඒ විදිහට පාලි භාෂාවෙත් වචන එකතු කරලා කියනවා නීල උප්පල නීලුප්පල. ඒ විදිහට අපි දැන් මේ එක සංදියක් ඉගෙන ගන්නයි යන්නේ. ඒ එක පදයක සන්ධියක් කරන්නයි දැන් යන්නේ. ලෝක අග්ගෝ කියන පදේ හදන්නයි යන්නේ. ලෝක කියන්නේ වෙනම, අග්ගෝ කියන්නේ තව පදයක්. ඒතර මේ දෙකේ වෙන වෙනම අර්ථය ගත්තොත් ලෝක කියන්නේ ලෝකය, අග්ගෝ කියන්නේ අග්‍ර කියන එකයි. මෙතන ඇත්තරම කියන්නේ මේකේ තව මුලින් තව කොටස් ටිකක් අයින් වෙලා තමයි මේ මෙතෙන් ලැබිලා තියෙන්නේ. ඒ ටික අපිට කතා කරන්න වෙන තව ටිකක් ව්‍යාකරණවල ඉස්සරහට ගියපුවම සමාස පාඩමට එහෙම ගියපුවම ලෝකේ අග්ගෝ ලෝකග්ගෝ, ලෝකයෙහි අග්‍ර වූ උතුමන් වහන්සේට කියනවා ලෝකග්ගෝ කියලා. අන්න ඒ පදේ හදන්නයි දැන් යන්නේ. එතකොට මේ ලෝකේ කියන එකේ සමහර කොටස් අයින් කරලා තමයි ලෝක කියන කොටස දැන් මෙතෙන් ලැබිලා තියෙන්නේ. සමාස පාඩමට හිටපු අයට මතක ඇති ඒකේ විභක්ති අයින් කරනවා. එතකොට ලෝක කියලා ඉතිරි වෙන්නේ. එතකොට ලෝක කියන පදෙයි අග්ගෝ කියන පදෙයි එකතු කරන්නයි දැන් යන්නේ. හරි, ඉතිරි කොටස දැන් කියමු. පුබ්බ මදෝඨිත මස්සරං සරේන වියෝජයේ ඉති. පුබ්බ මදෝඨිත මස්සරං සරේන වියෝජයේ යන සූත්‍රයෙන් පුබ්බ ව්‍යංජනං පූර්ව ව්‍යංජනය සරතෝ සරයා කිරින් පුතක්ඛා තබ්බං වෙන්කට යුතුය. එතකොට අපි මේ සූත්‍රයක් කියලා ඒකෙන් කරන දේ ගැන ඔය කිව්වේ. ඊට පස්සේ අපි දැන් මෙතන මේ සූත්‍රයක් තමයි අර කළු වකුරෙන් දැන් ඔය පෙන්නලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රය අපි ආපහු අර කලින් ක්‍රමයට අර්ථ ටික කියාගෙන යනවා වෙන් කරලා. අපි ඒ ටිකක් දැන් කියමු. පුබ්බ මදෝඨිත මස්සරං සරේන වියෝජයේ යනු. මේක මොන සූත්‍රයක්ද? මේ සූත්‍රයෙන් කෙරෙන්නේ දැන් මේ සන්ධි පාඩමේදී විතරක් නෙවෙයි වෙන තැන්වලදීත් పూర్ව ව්‍යංජනයක් ඒ ස්වරයෙන් වෙන් කරද්දී මේ සූත්‍රය අපි පාවිච්චි කරනවා. ඒ නිසා මේක පරිභාෂා සූත්‍රයක්. ඒ නිසා අපි කියනවා මෙය පරිභාෂා සූත්‍රයකි. ඒකත් කියමු අපි නේද? හරි. ඊපස්සේ පුබ්බං යනුද අදෝටිතං යනුද අස්සරං යනුද තරේන යනුද වියෝජයේ යනුද පදයෝය. හරි. කියාම පුබ්බං යනුද අදෝඨිතං යනුද අස්සරං යනුද සරේන යනුද වියෝජයේ යනුද පදයෝය. මෙහි පද පසකි. පහක් තියෙනවද බලන්න? දැන් මේ පුබ්බ මදෝටිත මස්සරං කියලා එක වචනයක් විදියට තිබුණාට මේ ආපහු දැන් මේ සන්ධි පාඩම ඇතුලේ සූත්‍රයේ සන්ධි කරලා තියෙන්නේ. ඒකට ඒ සන්ධි කිරීම නිසා තමයි එතනම වචන තුනක් තියෙනවා. පුබ්බං අදෝටිතං අස්සරං කියලා. එතකොට අපි ඒ වෙන් කරලා ඊට පස්සේ අපි මේකේ ඒ එකිනෙක මොකක්ද මේ කියන්නේ කියලා ඒ ටිකේ පද ටික වෙන් කරලා කියමු. පුබ්බං යනු අකාරාන්ත පුල්ලිංග තද්දිතාන්ත ဒုတိයා ඒක වචනයි. අදෝටිතං යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ဒုတိයා ඒක වචනයි. අස්සරං යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ဒုတိයා ඒක වචනයි. සරේන යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත තතියා ඒක වචනයි. වියෝජයේ යනු ක්‍රියාපදයයි. අපි වැඩි විස්තර තව ඒ මොන වර්ගයේ ක්‍රියාපදද කියලා විස්තරයකුත් අපිට කියන්න පුළුවන්. දැනට එහෙම අවශ්‍ය නැහැ. දැනට අපි ඊටපස්සේ දැන් ওই විදිහට කිව්වට ওই ටික තේරෙන්නේ නැහැ. දැන් මුලින්ම දැන් මේක බාලාවතාරය කියන්නේ මුලින්ම ඉස්සර නම් මුලින්ම ගන්නන පොත. ඒකට ඒ කාලෙදි මේ ටිකේ මේ විදිහට කිව්වට ඒ ටිකේ අර්ථ පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ එකින් එක ආපහු පැහැදිලි කරලා කියනවා. මෙතන මේ පුබ්බං අපි මේකේ පදයේ වල සූත්‍රයේ අර්ථත් කියාගෙන යමු. එතකොට පැහැදිලි වෙයි. ඔව් පද ගලපලා අර්ථ කියමු. එතකොට ඊට පස්සේ මේක පැහැදිලි කරන්න ලේසි.
මෙතන දුක්ඛා තත්ත්වයෙන් කියන
එක කියනවා බහු විස්තර.
අපේ පොත්වල තියෙන පුතුකා තත්ත්වය. ඒක වැරද්ද තියෙනවා.
ඔව් පුතක්ඛා තබ්බං කියන එකයි මට තේරුණා. ඔව් අනික එකේ කොහොමද තියෙන්නේ? ඒක එහෙම. ඔව් පුතක්ඛා තම්. හරි. අපි මේ ටිකේ එතකොට සූත්‍රයේ අර්ථ කියලා ඊට පස්සේ ඒ විස්තරය කරමු. පුබ්බං
පූර්ව ව්‍යංජනය
අධෝඨිතං
යට සිටියක් කොට
අස්සරං ස්වර රහිත කොට තරේන ස්වරයා කෙරින්
වියෝජයේ
වෙන්කරන්නේය. එතකොට මේක ඇත්තටම මේ පරිභාෂා සූත්‍රය මේකෙන් මේ කිව්වේ මොකක්ද? පුබ්බං කියලා මෙතන කිව්වේ අපි මේ ටික දැන් මකමු නේද? මේ ටික ඕන්නේ නැහැ නේද? ඔලියන්න ඕනේ නැහැ.
කොහොමද හදන්න කියලා
කියන්නේ? ඔව් ඔලියන්න ඕනේ.
දැන් දැනගන්න
ඕනේ ගාමිණී
කිව්වේ ඒක හරියට ඉගෙනගෙන තියෙන
ඉඳලා නේ මොකක්ද? ඇත්තරම ඒවා එකක් තමයි අර ගුරුවරු ওই විදිහට කියපුවාම දැන් ඒ කාලේ නම් ඊට පස්සේ වෙන පොත්තර දැන් ওই වෙන් කරලා පෙන්නලා තියෙනවා. ඒ වෙන්ක දැන් ටීකා සන්න කියලා පොත් එහෙම ඊට පස්සේ ලියුණානේ මේ බාලාවතාරයේ. ඒ පොත්වල ඊට පස්සේ අර පුරාණේ ගුරුවරු ගන්නපු රටාවට ඒ පද වෙන් කරලා පෙන්නලා තියෙනවා. පද වෙන් කරලා ওই විස්තරය කරනවා. ඒ ගුරුවරේ උගන්නන ටික දැන් අපි මතක් කළා කියව ගන්නත් කියලා මම හිතන්නේ කියව ගන්න ඇති තත්ත්ව දීපිකාව නේද? බාලාවතාර සන්නය. එතකොට ඒකේ වෙන් කරලා තියෙනවා. හැබැයි ඒත් අපිට දැන් මේ කියන හැම පිළිවෙලක්ම කියන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් මුල් ටික අපි ටිකක් ඒ රටාව අහුනොත් ඊට පස්සේ ඒ වගේ පොතකින් අපිට ගොඩක් කොටසක් ආවරණය කරගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න අපිට ඉස්සරහට එනවා. දැන් සමහර තැන් තියෙනවා ඒ තැන් අපි පෙන්නන්න පොත කියවලා සමහර විට එකවර තේරුම් ගන්න අමාරු තැන් එනවා. දැන් මුල් කොටසේ නම් ඉච්චර ලොකු අපහසුතාවක් නැහැ. අන්තිම පාඩමේදී වගේ කාරක ඒ කාණ්ඩේදී වගේ අනිත් ඒවැත්තටම ටිකක් සරලයි. මේ කාරක කාණ්ඩේ කියන්නේ බාලාවතාරි තමයි අපිට යහවණු පොත්වලින් කාරක කාණ්ඩේ වැඩිම විස්තරයක් කරන්නේ. ඒ නිසා ගොඩක් වැදගත් බාලාවතාරයේ වුණාට ඒ කොටස ගොඩක් වැදගත්. ඒකට මේ මුලින් ලොකු ගැටලුවක් නැති වෙයි. ඒ නිසා ඒ මේ ගුරුවරු ඇසුරෙන් අපිට ලැබෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ නිසා දැන් අපි වුණත් මේ බය නැතුව මේවා කියන්නේ අපිත් මේ විදිහට ඉගෙන ගත්තු නිසා. ඒකට මේ තැන් මේ විදිහටයි කියන්න ඕන කියන එක ගුරුවරයා කියනවා. ඒ එකක් ඒක අනිත් එක තමයි ඒ පොත්වල විස්තර කරන පොත්වල විස්තර කරලා තියෙනවා විදිහට වෙන් කරලා. හරි. ඒක ඒ නිසා තමයි දැන් පුරාණයේ අතරම පොත් තිබුණේ නැහැ නේ. පුරාණයේ මේ ඔක්කොම කටපාඩම් ඉන්නේ දරාගෙන ආවේ. ඒක ඒ කාලේ කොහොමද මේ කරන ක්‍රමේ මේ වෙනකම් પરම්පරාවක ආවේ කොහොමද? ඒ ආව ඉතින් પરම්පරාවෙන් ආපු එක. පැහැදිලි නේද? හරි. අපි ඒක කිය කී හිටියේ මේක අර්ථය කියලා ඉවර වුණා. ඊට පස්සේ දැන් මොකක්ද මේ වචන එක එකකින් කියවෙන්නේ?
අපි ඒ පදේ දැන් හදන්න ගමු.
මේ තමයි අපි එකතු කරන්න යන පද දෙක. ඊට පස්සේ කියලා ඊට පස්සේ ඊට පස්සේ මෙතන මේ පුබ්බං කියලා කිව්වේ పూర్ව ව්‍යංජනය කියලානේ තියෙන්නේ සිංහල පොත්වල. ඒ සන්න පොත්වල උනක් තියෙන්නේ පුබ්බං කියන එක పూర్ව ව්‍යංජනය කියලා. ඒතර పూర్ව ව්‍යංජනය කියලා කිව්වේ මොකක්ද? මුල් පදේ పూర్ව ව්‍යංජනේ ලයන්නනේ. ඒක තමයි මේ పూర్ව ව්‍යංජනේ කියපුවාම පැටලෙන්න පුළුවන්. పూర్ව ව්‍යංජනේ කියපුවාම ලෝක කියන වචනේ ව්‍යංජන දෙකක් තියෙනවානේ, ලයන්නයි කයන්නයි. ලයන්න කියන්නේත් ව්‍යංජනයක්, අල් කයන්න කියන්නේත් ව්‍යංජනයක්. ඒතර పూర్ව ව්‍යංජනය කියපුවාම අපිට හිතෙන්නේ මේ ලයන්නද? එහෙම නෙවෙයි. දැන් මේකේ හේතුව තමයි අපි මේ పూర్ව ව්‍යංජනය කියලා කියන්නේ දැන් සංදි කරන්න යද්දී සංදි කරන්නේ ස්වර දෙකක් එකට. ඒතර ස්වර දෙක තියෙන්නේ මුල් පදයේ අගයි, අග පදයේ මුලයි. දැන් ওই දෙකන එකතු වෙන්නේ. එතකොට මේ සංදියට పూర్වයෙන් තියෙන ව්‍යංජනයේ කියන අර්ථයෙන් තමයි මෙතන పూర్ව ව්‍යංජනය කියලා කියන්නේ. අපි මේ සූත්‍රයෙන් කරන්නේ මොකක්ද? මේ සූත්‍රයේ අර්ථය තමයි ඒක කියපුවාම ඒක ටික පැහැදිලි වෙයි නේද? මේ සූත්‍රයෙන් කරන්නේ මෙන්න මේ වැඩේ. මොකද්ද කලේ? මුල් පදයේ තියෙන අග ව්‍යංජනය ස්වරය සහිත ව්‍යංජනය ස්වරයත් එක්ක වෙන් කරනවා, ස්වරයෙන් වෙන් කරනවා. මෙන්න මේ වැඩේ කරන්න තමයි ඔය සූත්‍රය කිව්වේ. පැහැදිලිද? ඒකට ඒ නිසා තමයි මේ කිව්වේ පුබ්බං పూర్ව ව්‍යංජනය. ඒ పూర్ව ව්‍යංජනය කියලා කිව්වේ සංදි වෙන පද දෙක අතරින් ඒ සංදියට పూర్වයෙන් යෙදෙන ව්‍යංජනය. ඒකට අදෝටිතං අස්සරං කියලා වචන දෙකක් තියෙනවා. ඒකෙන් කියන්නේ අදෝටිතං යට සිටියක් කොට පහලින් තියලා අස්සරං ස්වර රහිත කොට. එතකොට ස්වරයක් නැති. දැන් මෙතන පේනව ඇති මේක දැන් මේකට යටින් තියෙන්නේ ඒත් එක්කම ස්වරය නැතුව තියෙන්නේ. යටින් කියලා කියන්නේ දැන් ඔක ගැන අපි කලිනුත් දවසක් කිව්වා මතක ඇති විනේ පන්තියේ දිනන් රුක්කාරෝහණ න්‍යාය කියලා. අපි යමක් ලියාගෙන යනවනම් එතකොට ඒකේ පහවුන කොටසට අපි කියන්නේ යට කියලා. පැහැදිලිද? දැන් ගහකට නැග්ගම ගහේ අපි පහවුන කොටසට කියනවා යට කොටස කියලා. ගහේ නැගගෙන යද්දි පහල කොටසට, පහවුන කොටසට යට කියලා කියනවා. ඒ වගේ ලියාගෙන යද්දිත් පහවුන කොටසට අපි කියනවා යට කියලා. එතකොට දැන් අයන්න ලියද්දි හල් කයන්න ඊට කලින් තියෙන, ඊට කලින් ලියලා තමයි අයන්න ලියන්නේ. එහෙමනම් පහුවෙලා. අපි ඒ නිසා ඒකට කියනවා යට සිටි අයන්, යට සිටි හල් කයන්න. ඊට පස්සේ යට සිටියක් කොට ස්වර රහිත කරලා, ඒකේ තියෙන ස්වරය අයින් කරලා වෙන් කරලා සරේන වියෝජයේ ස්වරය කෙරෙන් වෙන් කරන්නේ. වියෝජයේ කියන එකේ තේරුම වෙන් කරනවා කියන එකයි. ඒකයි අර ඒකේ විස්තරේ කියද්දි කිව්වේ పూర్ව ව්‍යංජනේ ස්වරයෙන් පුතක්කාතබ්බං කියන එකේ තේරුම වෙන් කළ යුතුයි කියන එකයි. ඒක ගැන විස්තරේකුත් කියනවා. පුතකම්මං පුතක්කරණ විසුං ක්‍රියාති අත්තෝ කියලා විස්තර කරනවා. ඒකට වෙන් කිරීමයි කියන එකයි අර්ථය. පැහැදිලි යති මෙදෙන් වෙනකන් නේද? ඒකට මේ සංදිය කරන්න කලින් ඒකට මේ දෙක මේ විදියට වෙන් කරනවා. ඔව් මෙතන ඒකත් ලියනවා. අපි පදේ හදමු ඊළඟ එකක් කියලා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ සූත්‍රයෙන් මොකද කරන්නේ. මේ විදිහට දැන් අපි ඒ පද දෙකේ මුල් පියවර තමයි අන්නර ස්වරය සහිත ව්‍යංජනයේ ස්වරය ව්‍යංජනයෙන් වෙන් කරනවා. ස්වරය කෙරෙන් ව්‍යංජනය වෙන් කරනවා. එතකොට ඕකේ අපි ඔය කයන්න ඕකට ඔය පුරාණ සම්ප්‍රදායේ කියන නමක්, ඔය අයන්නට කයන්නේ තියෙන අයන්න කියන එකට කියන නමක් තියෙනවා. ඒක කියන වෙන විදියක්. දැකලත් ඇති පොත්තර දැන් ඒව අහුනොත් ඊට පස්සේ තේරෙන්නේ නැති නිසා ඒකත් කියන්නේ කකාරස්ත අයන්න කියලා කියන්නේ. කකාරස්ත අයන්න. අපි ලෝ යන්න ගැන කියනවා නම් කියන්නේ ඒකෙත් ලෝ යන්න ලෝකාරස්ත කියලා නෙවෙයි අපි ඉගෙන ටිකක් ඔයාලා බලමු ලකාරස්ත ඕකාරය. එතනදිත් ඒතකොට ලා යන්නේ අග තියෙන ඕ යන්න කියන එකයි. දැන් අල්ල යන්නයි ඕ යන්නයි එකතු වෙලානේ ලෝ යන්න හැදුනේ. එතකොට දැන් ලෝ යන්නේ තියෙන ඕ යන්න කියන එක අපි කියද්දි කියන්නේ ලකාරස්ත ඕකාරය. ලා යන්නේ අග තියෙන ඕකාරය කියන එක. අත්ත කියන එකේ තේරුම අග කියන එකයි. එතකොට කයන්නේ අග තියෙන අයන්න කියන එක අපි කියන්නේ කකාරත් අකාරය. කයන්නේ අග තියෙන අකාරය කියන එක. පැහැදිලියද? එතකොට ඔන්න දැන් අපි කකාරත් අකාරය වෙන් කරගත්තා. ඊට පස්සේ ඊළඟ සූත්‍රේ බලමු. හරි. පොත් බලාගමු. සරාසරේ ලෝපං.
සරාසරේ ලෝපං.
සරාසරේ ලෝපං යනු
සරාසරේ ලෝපං යනු
పూర్වස්වර ලෝප විධාන සූත්‍රයි.
పూర్වස්වර ලෝප විධාන සූත්‍රයි.
සරා යනුද
සරා යනුද
සරේ යනුද
සරේ යනුද
ලෝපං යනුද
ලෝපං යනුද
පදයෝය
පදයෝය
පද තුනකි
පද තුනකි.
එතකොට මේ තව අපි ටිකක් ඉස්සරහට කියාගෙන යමු. සරා යනු
සරායං
අකාරාන්ත පුල්ලිංග
අකාරාන්ත පුල්ලිංග
හිතකාන්ත
හිතකාන්ත
ප්‍රතමා බහුවචනයි
ප්‍රතමා බහුවචනයි.
සරේයං අකාරාන්ත පුල්ලිංග
අකාරාන්ත පුල්ලිංග
හිතකාන්ත
හිතකාන්ත
සප්තමී ඒකවචනයි
සප්තමී ඒකවචනයි.
ලෝපං යනු
ලෝපං යනු
අකාරාන්ත පුල්ලිංග
අකාරාන්ත පුල්ලිංග
හිතකාන්ත
හිතකාන්ත
ဒုတိယා ඒකවචනයි
ဒုတိယා ඒකවචනයි.
එතකොට ඊට පස්සේ අපි මේකේ පද සම්බන්ධයයි පද ඒකේ අර්ථයි කියනවා. සරේ
සරේ
සරයා පරකල්හි
සරයා පරකල්හි
සරා
සරා
పూర్ව සරයෝ
పూర్ව සරයෝ
ලෝපං
ලෝපං
ලෝපයට පැමිණෙත්
ලෝපයට පැමිණෙත්.
දැන් අපි ඒ කාලේ ඉගෙන ගද්දී දැන් ওই විදිහට දැන් පද මාරු කරලානේ අර්ථ කියන්නේ. එතකොට අපි කරගත්තු දෙයක් තිබුණා පැන්සලක් තියාගෙන ඒ පිළිවෙල දා ගන්නවා 1 2 3 කියලා. දැන් ඔතන නම් ඉලක්කම් වචන තුනයිනේ. එතකොට අපි සරා කියන එක මුලින් කිව්වේ ඒ නිසා ඒකට උඩින් 1 දා ගන්නවා. සරේ කියන එක දෙවෙනියට ඒ නිසා ඒකට උඩින් නෙවෙයි මාරු වුණා. සරේ කියන එක මුලින් ඒ නිසා සරේ කියන එකට උඩින් 1 ඊළඟට සරා කියන එකට උඩින් 2 ලෝපං කියන එකට උඩින් ඉලක්කම් 3. එතකොට අපිට තේරෙනවා මේ පිළිවෙලටයි මේක හිමං කියන්න ඕන කියලා. පැහැදිලිද? එතකොට අපි ඒකේ වෘත්තිය අපි මේකේ පද ගලපලා අර්ථ කිව්වා. ඊට පස්සේ වෘත්තිය ගලපලා අර්ථ කියමු. අනන්තරේ සරේ පරේ
අනන්තරේ සරේ පරේ
අතරක් නැති ස්වරය පරකල්හි
අතරක් නැති ස්වරය පරකල්හි
සරා
සරා
ස්වරයෝ
ස්වරයෝ
ලෝපං පප්පොන්ති
ලෝපං පප්පොන්ති
ලෝපයට පැමිණෙත්
ලෝපයට පැමිණෙත්.
හරි. එතකොට මෙතන මේ මොකද්ද කිව්වේ? කෙටියෙම මේකෙන් කියන්නේ ස්වර දෙකක් ළඟ තියෙනවා නම් ස්වර දෙකක් එක ළඟ තියෙනවා නම් ඒ අතර ඉඩක් නැත්නම් අතරක් නැත්නම් ඒ තැනකදී මුල් ස්වරය ලොක් කරන්න පුළුවන් මුල් ස්වරය අයින් කරලා දාන්න පුළුවන් කියන එකයි. ඒකයි මේ අනන්තරේ කියලා කිව්වේ අතරක් නැති කියන එකයි. අතරක් තිබුණොත් ඒක වෙන්නේ නැහැ. ඒකයි අර්ථය. එතකොට අපි ප්‍රශ්නයක් විදිහට තවත් එකක් මෙතන අහන්න පුළුවන්. මෙතන සරා කියලා කියද්දි අපි කිව්වා මේක බහුවචනෙන් තියෙන්නේ. ඇයි සරා කියලා බහුවචනෙන් තිබ්බේ? ප්‍රශ්නයක් ඔන්න අර අපිට අහන්න කියනවනේ නේද? චෝදනා පරිහාර වාරි. එතකොට සරා කියලා කියන බහුවචනෙන් තිබ්බේ මුලට දැන් පිටිපස්සෙන් අයන්න තියෙද්දි මුල ආයන්න තියෙන්නත් පුළුවන් ආයන්න තියෙන්නත් පුළුවන් යන්න තියෙන්නත් පුළුවන් ඔය කොයි අකුර තිබුණත් ලෝපේ වෙන්න පුළුවන්. කුමන විදියේ අකුරක් මුලින් තිබුණත් පිටිපස්සෙන් අයන්න තිබිලා ඉස්සරහින් ඒ ස්වර අට අතුරින් ඕන එකක් එන්න පුළුවන්. පිටිපස්සෙන් ආයන්නක් තිබිලා ඉස්සරහට ඒ අටෙන් කෝක හරි එකක් වෙන්න පුළුවන්. ওই විදිහට ආකාර 64ක් එතකොට එනවනේ නේද? ওই කොයි විදිහට හරි ලොප් වීමක් වෙන්න පුළුවන් කියන මෙන්න මේ එක ස්වරයක් පිටිපස්සෙන් තියෙද්දි මුලින් ස්වර කීපයක් ලොප් වෙන්න පුළුවන් කියන එක කියවෙන්න ඒ හේතුවත් නිසා මෙතන මේ සරා කියලා බහුවචනෙන් ආවි කියලා කියනවා. එතකොට ඒක එකක් මත තියාගෙන අපිට මේ කතාව අනිත් පදත් එක්ක අපි පස්සේ බලමු. අපි දැනට මේ පදේ හදන විදිය ගැන කතා කරගෙන යමු. නොරණ චෝදනා පරිහාර වාරයේ ඉවරයි ඒ සූත්‍රය. හරි. එතකොට මේකෙන් එතකොට ඒ කෙරෙන කාර්ය පැහැදිලි. අපි ඊළඟ එකත් කතා කරගෙන යමු ඊළඟ සූත්‍රය. නයේ පරං යුත්තේ නයේ පරං යුත්තේ යනු පරිභාෂා සූත්‍රයි. නයේ යනුද පරං යනුද යුත්තේ යනුද පදයෝය පද තුනකි. තොර මෙතනදී මේකෙදි කියනවා ඒ අමතර විස්තර කරන පොත්වලත් ඒ ගැන කියනවා තව පද දෙකක් මේකට අනුවර්තනය කරගන්න ඕන අර්ථ ගද්දි. අදෝටිතං අස්සරං කියන වචන දෙකත් මේකට එකතු කරලා තමයි අර්ථ කියන්නේ. දැන් අපිට ඒ කාලේ අපේ ස්වාමීන් ගුරු සන්නාන්තලා ওই කතාව කියද්දි මේ දෙකත් මේකට එකතු කරගන්න ඕන කියද්දි අපි පැන්සලෙන් ඉස්සරහින් මේ දෙකත් ලියාගත්තා. සූත්‍රේට එහයි ලියාගත්තා. දැන් ඇත්තරම අපිට ඉස්සරහට අපි අදහසක් තියෙනවා මේ විස්තර තියෙන පොතක් දෙන්න. දැන් මේ තත්ත්ව දීපිකාව පොතක් දෙන්න. ඒ නිසා ලියා ගන්න එක අවශ්‍යත් නැහැ. ඒකේ තැන් කියනවා මේ විදිහට ඒ ටික එකතු වෙන්න ඕන කියන එක. ඉතින් කැමති නම් ඒකත් ලියලා තියා ගන්න. ඊට පස්සේ අදෝටිතං අස්සරං කියන වචන දෙක. අපි හැම එකේම එහෙම ලියා ගන්න ඕනේ නැහැ. අපි දැන්ට මේ සූත්‍රය දෙකක් කතා කරන ටිකේ විතරක් ඒ ටික එහෙම කරමු. එතකොට අපි මේකේ ඒ පද දෙකත් එකතු කරලා තමයි පද සම්බන්ධය සහ අර්ථ කියන්නේ. මේක ඒතකොට පිළිවෙල මේ විදිහට ලියා ගන්න. යුත්තේ ඒක පළවෙනියට එන්න ඕනේ. යුත්තේ සුදුසු තැන්හි අදෝටිතං අස්සරං යට සිටියා වූ ස්වර රහිත ව්‍යංජනය පරං පර ස්වරය වෙත නයේ පමුණු වන්නේය. එතකොට අන්න ඒ ඉලක්කම් පිළිවෙල එතකොට එන්න ඕන. මුලින්ම යුත්තේ, ඊළඟට අදෝටිතං අස්සරං කියන දෙක තුන, ඊට පස්සේ පරං කියන වචනේ තුන්නේ හතරවෙනියට, නයේ කියන වචනේ පස්වෙනියට. දැන් මුලින්ම නැත්තම් සූත්‍රේ නම් තියෙන්නේ මුලින්ම නයේ පරං යුත්තේ. හැබැයි අර්ථ කියද්දි වෙන ක්‍රමයකටයි එන්නේ. තොර මොකක්ද මේ සූත්‍රයෙන් කියවෙන කාරණාව? දැන් අපි කලින් කියපු සූත්‍රේ අපිට දැන් මේකේ වෘත්තියත් අපි කියලා ඊට පස්සේ බලමු නේද? ඊට පස්සේ පැහැදිලි. ඔක්කොටම නෙවෙයි අපි මේ සුදුසු තැන්වලදී මේ දේවල් ගන්න කියලා කියනවා. එතනදී අපි කියන්නම්. ඒ නිසා තමයි දැන් අර අපි කියන්නේ. හරි. කියගෙන යමු ඉතින් ටික. නයේ පරං යුත්තේ ඉති නයේ පරං යුත්තේ යන සූත්‍රයින්
අස්සරෝ ව්‍යංජනෝ
ස්වර
රහිත ව්‍යංජනය පරක්කරං නීතබ්බෝ පර අක්ෂරය වෙත පැමිණවිය යුතුය ලෝකග්ගෝ ලෝකග්ගෝ යනුවෙන් පදය සැකසේ හරි දැන් ඔන්න මේ කියන සූත්‍රයෙන් තමයි ස්වර රහිත ව්‍යංජනය පසු අකුරට ගේන්න කියන්නේ එතකොට ලෝකග්ගෝ කියලා පදේ හැදෙනවා අපි ඒ ටික දැන් හදලා ඉමු නේද අපි මුලින්ම ඒ වගේ සූත්‍රයක් හදලා මේ විදිහට පද හදද්දී මේක බුද්ධ දේශනාවට එකඟ බුද්ධ දේශනාවේ යෙදෙන පදේකෝයි අපි හදන්නේ කියන එක පෙන්වන්න ජින වචන යුත්තංහි කියලා සූත්‍රයක් තියෙනවා පස්සේ. අපි ඒ සූත්‍රය මුලින්ම ලියනවා. ජින වචන යුත්තංහි. තේරුම අපි මේ හදන්නේ බුද්ධ දේශනාවට එකඟ වචන. නැත්තම් ඕන ඕන විදියට පද හදන්න පුළුවන් නේද? ඒක නිසා එහෙම අපිට ඕන ඕන විදියට පද හදන්නේ නැහැ. බුද්ධ දේශනාවට එකඟ පද විතරයි අපි බාලාවතාරදී හදන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් මුලින්ම ඒ එකතු කරන්න ඕන වචන දෙක ලියලා ඊට පස්සේ ලියනවා ජින වචන යුත්තංහි. ජින වචනයේට එකඟ පදයක් අපි හදන්න යන්නේ. ඊළඟට අපි මේ කියපු පුබ්බ මදෝටිත මස්තරං කියන සූත්‍රයෙන් කෙරෙන වැඩේන ඊළඟට දැන් කලේ අපි කලේ මොකද්ද? එකතු වෙන එකේ ව්‍යංජනෙන් ස්වරය අයින් කළා. ඒකට අදාළ සූත්‍රය දකුණු පැත්තෙන් ලියනවා. පුබ්බ මදෝටිත කියලා විතරක් ලියුවා නම් ඇති. ඔක්කොම ලියන්න ඕනේ. පුබ්බ මදෝටිත කියලා ඩොට් ටිකක් ලියමු. නේද? පුබ්බ මදෝටි. ඇති. ඇති. ඔයත් ඇති. ඇති. හැදිරිනේ. ඊළඟට ඊළඟ පියවර තමයි අපි පූර්වස්වර ලෝපය කරපු සූත්‍රය. ඒ නිසා අපි අර තව පෙළක් මේක යටට දියලා ඒ අයන්න ලොප් කරනවා. ඒ වගේත් අපේ මේ සම්ප්‍රදායේ ආපු ක්‍රම ටිකක් තියෙනවා. ඒව ගැනත් අපි දැනගන්න ඕනේ. දැන් වචන දෙකක් වෙන් කරලා තියෙන එක පෙන්වන්න අපි එකතු කිරීමේ ලකුණ දානවා. හැබැයි අර එක වචනයක තියෙන අකුරක් වෙන් කළයි කියන එක පෙන්වන්න එකතු කිරීම දාන්නේ නැහැ. දැන් එතනදි කරන්නේ පොඩි ඉරිකෑල්ලකින් ඒක වෙන් කරලා ලියනවා. දැන් මේ වගේ දේවල් අපිට ඉස්සරහට ගොඩක් එනවා. දැන් මේ ඒවත් අපි දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඇයි මෙතන ඉරිකෑල්ලක් මෙතන එකතු කිරීමක්? ඒකත් ඒ හේතුත් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ පද හැදීමේ ක්‍රමය ඉස්සර ඉඳන් ඒ කරපු විදිය. එතකොට ඒ පූර්ව ස්වරය අපි කපන එක, ඒ අයින් කරන එක ඉරිකෑල්ලකින් කපලා පෙන්නනවා. ඒ විදිහට තමන්ට හුරු පැත්තකට කොහෙට හරි කවන්නේ. තමන්ට හුරු පැත්තකට ඒක කපලා පෙන්නන්නේ නැත්නම් ඇයි මේ නැත්නම් ආයෙයි මේ පැත්තට කපන්නේ?
මට තියෙ හුරු ඉන්නවා.
ඒකට සූත්‍රයක් නැහැ මේ පැත්තරම කියලා. ඒක කැමති පැත්තකට තමන්ට හුරු පැත්තකට ඒක අයින් කර ගන්නවා. අපි මේ මුල් පදේ නිසා බොහොම හිමින් මේ ටික කළේ. ඉතිරි ටික ටිකක් ඒ පියවර ටික ටිකක් වේගින් යනවා. අපි තවත් පියවරකට යමු මුල් එක නිසා. මේ ඕක කොහොම තියලා යටින් එකක් ලියලා නෑ තමයි. ඕක ඕකේ මම පුළුවන් නේ. හරි. ඕකේ. ඕකේ මම පේන ආයේ සූත්‍රයක් නැහැ. ඕකේ මම පේන කයන්නේ අර පැත්තට. ඊතලේ අන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක ඕන්නම් දාගන්න. ඊට පස්සේ ඊළඟ සූත්‍රය තමයි අපි දැන් මේ හල් අකුරක්නේ මෙතන තියෙන්නේ. ඒක ඊළඟට තියෙන ස්වරයට එකතු කරලා මේ පදේ හදාගන්නේ ලෝකග්ගෝවෙන්. ඒ එකතු කරද්දිත් ඒකත් අපේ මේ සම්ප්‍රදායේ තියෙන දෙයක්. මේ ඊතලයේ අපි ඊතලයකින් එක පෙන්වන්නේ එකතු කරන බව. ඒකත් ඇල ඊතලයකින් තමයි පෙන්වන්නේ. ඇදවුන ඊතලයකින්. එතකොට ඒකෙදිත් මේ සූත්‍රයේදීම කියුණානේ අස්සරෝ ව්‍යංජනෝ පරක්කරන්නේ තබ්බෝ. ස්වර රහිත ව්‍යංජනය පර ස්වරය වෙතයි පමුණවන්න කියන්නේ. ඒ නිසා ව්‍යංජනයේ ඉඳන් ස්වරයේ පැත්තට තමයි ඊතලයේ ගහන්නේ. පැහැදිලි නේද? එතකොට මේ විදිහට අන්න අර හල් කයන්න අයන්න වෙත පැමුණුණා කියන එකයි ඕකෙන් පෙන්නන්නේ. ඒ සූත්‍රය ඉස්සරහින් ලිව්වා. ඊළඟට අන්තිමට අදාළ හැදුණු පදේ ලියලා ඉතින් අර ඉරි කෑලි දෙකක් ගහගන්න. උත්තරේ කියන එක පෙන්නන්න. අර
පදණයට තමයි දැන් හල් කයන්න අයන්නයි.
ඔව්. අනික මේ ත්‍රිවිධ එකෙන් ගහවෙච්චා මම. හරස්තිලි. තව ටිකක් කැලේ වුණා තමයි. කෙලවෙන්නේ. හා. හරි. ඒකත් ඉතින් එහෙමම මෙහෙමම වෙන්න ඕනේ. යටින් ඉරි කැලි දෙක ගැහුවත් කමන්නේ. ඉරි කැලි නැතත් මේ උත්තරේ කියලා තිබ්බත් ඒත් කමන්නේ. ඉතින් අපි ඒ පුරුදුණු ක්‍රමී මේ උත්තරේ කියලා අන්තිමට ඉතින් පෙන්නන්න. එතකොට ඔන්න ලෝකග්ගෝ කියලා පදයක් ඇදුනා. ලෝක ලෝකාග්‍රයින් වහන්සේ. ලෝකයේ අග්‍ර උතුමන් වහන්සේ කියන පදේ දැන් තේරුම. එතකොට මේ වෙනකන් කියවුණු පියවරවල මොන හරි ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න බලමු. අපි තව සූත්‍ර කීපයකට ඉස්සරහට යන්න අදහසු තියෙනවා. නෑ මේ වගේ පද හදලා පෙන්නලා
නැහෙනේ.
ඒක ඉතින් සම්ප්‍රදායක්. ඉතින් ඒ අපි ඉගෙනගත්තු සම්ප්‍රදාය. ඉතින් එකතු කිරීමක් දැම්මයි කියලා. මොකද එකතු කිරීමක් අපි අවශ්‍ය නැත්තේ අපි එතනින් පස්සේ මේක ලොක් කරන්න යන්නේ, අයින් කරන්න යන්නේ. ඒ නිසා ඉතින් එතනින් එකතු කිරීමක් අවශ්‍ය නැහැ. එකතු කිරීමක් දැම්මයි කියලා ඉතින් අපි ඉගෙනගත්තු ක්‍රමයට පිටින් මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ විදිහට අපි කරමු. මොකද ඒක අයින් වෙලා යනවා නේ කොහොමත් අයන්. හරි නේද? අපි ඉතිරි ටික එහෙම නම් නාර්දාර්ශනිකව කියාගෙන යමුද? පරිවර්තනය කරමු.
හරි.
ඒ ඊළඟ පියවර දැන් මේ යට එක ගැන ඔය කියනවා ඇත්තටම. ඒ යට ඒ අග්ගෝ කියන පදේ තියෙන අයන්නනේ. අර දැන් අපි අයින් කළේ මොකක්ද? ඒ කයන්නේ තිබුණු අයන්න. පැහැදිලි නේද? නේ අයනු දෙකක් තියෙනවනේ පැහැදිලි මේක නේද? මේ මෙතන කයන්නේ තිබ්බා යන්න තමයි අයින් කරේ. දැන් මේකත් ඒ අතර තියෙනවනේ. මෙතන එකතුනේ. හරි නේද? හා. ඊළඟ කොටස එහෙමනම් අපි කියාගෙන යමු. ටිකක් අපි ඒ විස්තර තියෙනවා ටිකක් ඉක්මනට ගියාට කමක්
නැහැ. සරේත්‍යස්මින් ඕපතිලේති කෝකාස් සත්ත්වනි සතු වන්න කාල විවධානයේ කාර්යයන් න හොති.
ඒක කියලයි.
සරේ ඉති සරේ යන අස්මින් මෙහි ඕපතිලේති කෝකාස් සත්ත්වනි ඕපතිලේසික ආධාර සත්ත්වමයි. සතු එහි වන්න කාල විවධානයේ වර්ණයෙන් හා කාලයෙන් අතර ඇතිතැන්හි කාර්යයන් නොති. කාර්ය නොවේ.
එහෙම නැත්නම් පූර්වස්වර ලෝප කාර්ය නොවේ.
පූර්වස්වර ලෝප කාර්ය නොවේ.
යථා
යථා ඊට උදාහරණ
මෙසේ
මං අභාති ඉති මං අභාති
අහාති වෙන්න ඕනේ.
මං අහාති යන සැන්දීමෙහි ප්‍රමාද මනුයුන්ජන්ති යාදී ගාථායන් ජනා අප්‍රමාදන්ති ච එවං සබ්බ සංවිතු ප්‍රමාද මනුයුන්ජන්ති ඉති ප්‍රමාද මනුයුන්ජන්ති යන
ඉති ආදි ගාථා
ආදි ගාථායන් ජනාදී ගාථා විහි ජනා අප්‍රමාදං ඉතිච ජනා අප්‍රමාදං යන්ද ඊට උදාහරණයි. සබ්බ සංදිසු ඒවං සියලු සංදීන්හි මෙසේය.
තව ටිකක් කියන්න.
අනන්තරං පරස්සු සරස්ස ලෝකං වග්ගති තස්මානේන කුබ්බස්ස ලෝකෝ ඥායති තේනේව සත්තමී නිද්දිට්ටස්ස පරතාපි ගම්යතේ. අනන්තරං පරස්ස සරස්ස අනතුරුව පරස්වරයාගේ
අනතුරු සූත්‍රයෙන්
අනතුරු සූත්‍රයෙන් පර ස්වරයාගේ ලෝපං වක්කති ලෝපය කියයි. තස්මා කෙරෙහි අනේන මේ සූත්‍රයෙන් පුබ්බස්ස පූර්ව ස්වරයාගේ ලෝපෝ ලෝපය ඥායති හැඟේ. තේනේව එහෙයින්ම සත්තමී නිද්දිට්ඨස්ස සත්තමීන් නිදර්ශනය කරන ලද්දෝගේ
සත්තමී විභක්තියෙන් දැක්වූ පදයාගේ
සත්තමී විභක්තියෙන් දැක්වූ පදයාගේ පරතා අපි පර බවද ගම්යතේ හැඟේ.
කොහොම කිව්වට තේරෙනවද? ඒ කියපු ටික තේරුණාද මොනවා? ඔව්. ඉතින් ටිකක් ඒ ටිකත් අපි විස්තර කරගමු. නේද? මෙතන කියනවා මේ දැන් කියන්නේ සරාසරි ලෝපං කියන සූත්‍රය ගැන විස්තරයක්. සරාසරි ලෝපං කියන සූත්‍රයේ සරේ කියලා කියපු වචනයෙන් සරේ කියලා කිව්වොත් අපි කිව්වා සප්තමී පදයක් කියලා. සරේ කියන්නේ සප්තමී විභක්ති පදයක්. අපි විභක්ති නවයක් ගැන කතා කරනවා. ඒකෙන් සප්තමී විභක්ති පදයක්. ඒතර මේ සප්තමී විභක්ති අපි භාෂාවතරණයේ පොතේ හිටපු ආශ්මුල්ලට මතක ඇති විභක්ති ගැන විස්තර කරද්දී අපි කිව්වා සප්තමී කොටස් හතරකට බෙදුවා. මොනවද? සප්තමී කොටස් මතකද? බෙදුවා කියලාවත් මතකද අඩුම? නේද? කොටස් හතර මතක නැත්තම් කාලා අර්ථවත් වෙන්නේ. සාමීපික ව්‍යාපික එහෙම කිව්වම නේද? ඕපතිලේසික කියන මේ වචනේවත් මතක් වුනේ නැද්ද කියද්දිව? ඒක තියෙන මිස මොකක්ද එහෙනම් කියමු බලන්න මතක් වුණා නම් තේරුම. අපි උදාහරණත් එක්කම කිව්වා මේ ඕපතිලේසික. අපි උදාහරණයක් කිව්වා සාමීපික සත්ත්වමිය කියද්දි සාමීපිකයි කියකි අපි ඒව ඉස්සරහට මේ පොතේ කියවෙනවා. එතනදී වැඩි විස්තර කියමු. ඒක සාමීපිකයි කියලා කියන්නේ සමීපයේ තියෙන දේකුත් සත්ත්වමියන් කියවෙනවා. උදාහරණයකට කිව්වා ගංගායන් සත්තං. ගඟේ සස්්‍ය කියලා. ඇත්තටම ගඟේ සස්්‍ය නැහැ. මේ කියන්නේ ගඟ අසබඩ වූ සස්්‍ය කියන එකයි. අපි කියනවා ගලේ වෙල කියලා කියනවා. දැන් ගලක තියෙන පුළුවන් ඒ වෙලක්. ගලක් අසබඩ ළඟ තියෙන වෙලට කියන්න පුළුවා ගලේ වෙල. අපි කියනවා වෙලේ කඩේ කියනවා. දැන් වෙලේ තියෙනවා ඒ කඩයක්. වෙලක් ළඟ තියෙන කඩේට වෙලේ කඩේ කියනවා. අන්න ඒ වගේ මේ ආසන්නය කියන අර්ථය වැවී গিදර වැවේ නෙවෙයි මේ කියන්නේ වැව අයිනි තියෙන ගෙදර කියන අර්ථය. ඒකට ඒවා ඒවට කියන්නේ සාමීපික සත්ත්වමිය. ඒතර මේ ඕපසිලේසික සත්ත්වමිය කියන්නේ එහෙම අර්ථයක් නෙවෙයි. ඒ
උපසිලිස්සති කියන ක්‍රියාපදයෙන් හැදෙන වචනයක් ඕපසිලේසික කියන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ ඉතාමත්ම සමීපයේ ගෑවි ගෑවි තියෙනවායි කියන අර්ථයක්. එතකොට අපි ඕපසිලේසික සත්ත්වණියක් තමයි අපි අර්ථ විදියට කියද්දි කියන්නේ පුටුවෙහි හිඳි කියලා කියද්දි ඕපසිලේසික සත්ත්වණියක්. පුටුව මත පුටුවේ ගෑවි ගෑවි තමයි ඉන්නේ. නැහැ එර්ධියෙන් වගේ ඉන්න කෙනෙකුට ඒක කියන්න බෑ. දැන් පුටුවකට ටිකක් උඩින් හිටියොත් ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම නැති සාමාන්‍ය කෙනෙක් පුටුවේ ඉඳගෙන ඉන්නවා නම් මේසයක් උඩ පොතක් තියෙනවා නම් දැන් මේසයේ පොත ගෑවිලායි තියෙන්නේ. ළඟ කියන අර්ථයක් නෙවෙයි. දැන් ඔක තවත් තේරෙනවා මේ ව්‍යාපික සත්ත්වණිය කියන එක පැහැදිලි කළොත් ඒ ඔක්කොම අපිට කියන්න වෙලාව මදි. ව්‍යාපිකයි කියන්නේ ඒක පුරා පැතිරිලා තියෙනවායි කියන එකයි. තලවල තෙල් තියෙනවා කියනවා. ඒතකොට තල ඇටය පුරා පැතිරිලායි තියෙන්නේ. ඒතකොට ඒ වගේ දැන් මේ පොත මේ මේසේ පුරා පැතිරිලා නෙවෙයි තියෙන්නේ. දැන් මේසේ ඇතුළටත් ගිහිල්ලා වටේ අඳුර ගන්න බැරි වෙන්නේ එහෙම නැහැ. දැන් තල ඇටයෙන් තෙල් ටික වෙන් කරන්න බැහැනේ. තෙල් ටික වෙන ක්‍රමයකට අර වෙන් කරනවා මිසක මේ තියෙන තෙල් කියලා ඕන මොකකින් හරි පිහ දාලා අයින් කරන්න බෑ. බලන්න රෙදි කෑල්ලක් අරන් පිහ දැම්මට ඒකේ තෙල් තාම හිටිනවා. නමුත් මේ මේසේ උඩ පොත තියෙනවායි කියන කතාව ඊට වෙනස් තත්වයක්. පැහැදිලි නේ? එතකොට අන්න ඒ වගේ ගෑවිලා තියෙනවායි කියන අර්ථයේ ඉතා ආසන්නයේ තියෙනවා කියන අර්ථයට තමයි කියන්නේ ඕපසිලේසික සත්ත්වමී කියලා. පැහැදිලිද? එතකොට අපිට මේ කතාව අමතර කතාවක් කිව්වේ මේ විස්තරය පැහැදිලි කරන්න. එතකොට මෙතන මේ සරාසරේ ලෝකං කියන සූත්‍රයේදී කියවෙන ස්වර දෙකත් ඒ වගේ ආසන්නයේ එක ළඟම තියෙන ස්වර දෙකක් වෙන්න ඕන. එහෙම නැතිව දුරින් තියනවා කියන අර්ථයක් නෙවෙයි. එක ළඟ ගෑවිලා වගේ එක ළඟම තියෙන ස්වර දෙකක් වෙන්න ඕන. එහෙම නැත්නම් පූර්ව ස්වරේ ලොක් කරන්න බෑ. ළඟම තියෙන ස්වර දෙකක් විතරයි ලොක් කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ඒකට විස්තරයක් කියනවා. ඒ හේතුව නිසා තමයි ඒ අතරමැදට වර්ණ වේවදා ඒකයි කිව්වේ වර්ණ කාල වේවදාහණේ කාර්යයන්න හෝති. වේවදාහණය කියලා මෙතන කියන්නේ අතරක් කියන එකයි. එතකොට වර්ණයකින් හෝ කාලයෙන් හෝ ඒ අතරට හිඩසක් ආවොත් අතරක් ආවොත් ඒ තැනකදී ලොප් කරන්න බෑ. ඒකට උදාහරණයක් දෙන්නවා අපි ඒ උදාහරණ කිව්වම පැහැදිලි වෙයි ඕක. මං අහාති කියලා තියෙනවා පදයක්. කොහෙද ඕක තියෙන්නේ? මං අහාති කියන වචනේ අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාති මේ කියන කෙනේ වාක්‍ය. එතකොට ඒකේ ඔක්කොම කෑල්ල ඕන නැහැ. දැනට නිකම් මතක තියාගන්න අජිනි මං අහාති මේ. ඒ කියන කොටස අපි හිතේ තියාගමුකෝ. අපි ඒක ලියාගමු. අජිනි මං අහාති මේ. කවුරුරි ලියන් තියාගන්න වෙනවා වෙනව නේද? අජිනි මං අහාති අපි මේ ටික මතක නේ. අපි ඒ ටික වැඩි විස්තර ඉස්සරහට ඉගෙන ගන්න ඈ. ඔව් ඒ ටික දැන් අවශ්‍ය නැහැ. දැන් විලා යනවා. ඒ තේරුමන්. ඒ නමත් අවශ්‍ය නැහැ. ඒක කලින් කිව්වා. ඒ ටික අපෝ කර්මයක බලා ගන්න. හිටපු කෙනෙක්ගෙන් බලාගමු. මේ නැත්තම් දැන් එහෙම අපි එක්කෙනෙකුට කිව්වොත් ඊට පස්සේ දැන් අනිත් අයත් දැන් සමහර විට පරණේවත් නේද? එහෙම වුණොත් ඊට පස්සේ දැන් කරදරයි මේ අදාළ නැති අනාගතේ එන ප්‍රශ්න. දැන් අපි ඔබ විනය පන්තියේදී තේ නිසා තමයි කලින්ම කිව්වේ පස්සේ එන ඒවා අහන්න එපා. තේරුමක් නැහැ. ඇයි ආපහු ওই ටික ආයෙ කියවෙනවා? ඉතින් එතනදී ඒකට ආපහු ප්‍රශ්න අහන්න තේරුමකුත් නැහැ නේද? ඊට පස්සේ දැන් අපරාදී. ඒ නිසා ඉතින් අපි අදාළ තැනදී දැනගත්තම ඇති. ඕන දේවල් ටික ඒ තැනට අදාළ විස්තර ටික අපි කියනවා. එතකොට මෙතන මෙන්න මේ උදාහරණයක දැන් බාලාවතාරිත කිව්වේ මේ කොටසනේ. මං අහාති කියලා අඳුන්නේ මේ තමයි වචන දෙක සංදි කරන්න යන. මේකදී මේ සූත්‍රේ ගැලපෙන්නේ නැහැ කියන කෙනෙක් කිව්වේ ඇයි කියන කතාවයි කියන්න යන්නේ. පැහැදිලි. දැන් මෙතන මං කියන වචනේ වෙන් කළාම අල්මයන්නයි අයන්නයි බිඳුවයි ඊට පස්සේ අහාසි කියලා තියෙන්නේ. දැන් අයනු දෙකක් තියෙනවා තමයි ළඟ. ඒ වුණාට ඒ අතරේ බිඳුවකුත් තියෙනවා. අන්න ඒ අතරමැදට මං කියන තැන බිඳුවක් තියෙන නිසා මෙන්න මේකට තමයි කියන්නේ වර්ණ විවධානය කියලා. වර්ණ විවධානය කියන්නේ වර්ණ කියන්නේ අකුරකට අකුරකින් අතරක් තියෙනවා. අකුරක් මැදට ඇවිල්ලා තියෙනවා. බාධාවක් තියෙනවා මේ සන්ධි වෙන්න. ඒ බිඳුව නොතිබුණා නම් ඔන්න සන්ධි කරන්න තිබුණා. හැබැයි දැන් බිඳුව තියෙන නිසා ඒ දෙක දැන් අර කලින් අපි ලෝකග්ගෝ කියන එකේ හැම මැද බිඳුව හැම තිබුණේ නැහනේ. අයිනු දෙකක් ළඟ ළඟමනේ දෙපැත්තේ තිබුණේ. මතකයි. ලියාගත්තා නම් බලා ගන්න පුළුවන් නේද? දැන් හැබැයි මේක එහෙම නෙවෙයි අතරමැද බිඳුවක් තියෙන නිසා ඔන්න ඕකට කියනවා වර්ණ විවධානය. එහෙම තියෙන තැනකදී මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ තව උදාහරණයක් කියනවා ජනා අප්පමාදං ඉතිච ප්‍රමාද මනු යුංජන්ති කියන ගාථාවේ ජනා අප්පමාදං කියන තැනත් ඒ වගේ කතාවක්. කොහෙද මේක? ඒකෙත් ඉතින් ගාථාව මතක තියෙන්න ඕන. ඉතින් පොත්වල නම් පෙන්නලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාද මනු යුංජන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදංච මේදාවි ධනං තෙක්ඛංව රක්කති කියලායි ගාථාව. එතකොට ඕකේ ඒ වචන දෙක එන්නේ පළවෙනි ජනා කියන වචනේ මුල් පෙළේ අගම වචනේ. මුල් පෙළේ අගම දුම්මේ දිනෝ ජනා. මෙහෙම මුල් පෙළ ගිහිල්ලා දුම්මේ දිනෝ ජනා කියලා මේ පෙළ ඉවර වෙනවා. ඊළඟ පෙළ පටන් ගන්න. එතකොට අප්පමාදංච මේදාවි. කොහොමයි එන්නේ? එතකොට මේකෙදි අපි දැන් කවුරු හරි කෙනෙක් හිතුවොත් මෙතනත් දැන් තියෙනවනේ ජනා කියන එකයි අප්‍රමාදං කියන වචන දෙක එකට ගන්නවා. ජනා අප්‍රමාද. ඊට පස්සේ මේක අපි වෙන් කර ගන්නවා ජන් ආ අප්‍රමාද. දැන් මෙතන ස්වර දෙකක් එක ළඟ තියෙනවා. ජනා අප්‍රමාදං කියන මේ ගාථාවේ. ඒ වුණාට මෙතනදිත් සංදි කරන්නේ නැහැ. හේතුව තමයි මෙතනදි වර්ණ විවධානයක් නැහැ. එහෙම නැත්නම් මේ මැද අකුරක් නැහැ. හැබැයි ඒ වුණාට කාල විවධානයක් තියෙනවා. කාලයෙන් බාධාවත් තියෙනවා. ඒ මොකද්ද? දැන් පළවෙනි පෙළ කියාගෙන ගිහිල්ලා ප්‍රමාද මනු යුංජන්ති බාලා දුම්මේ දිනෝ ජනා කියලා ඔන්න පොඩි නැවතීමක් තියෙනවා ගාථාවේ. නැවතීලා ඊළඟට තමයි ආයෙ පටන් ගන්නෙ අප්පමාදංච මේදාවි කියලා ඔන්න ඊළඟ පාඩය. පැහැදිලිද? දැන් ඔය ගාථා සම්බන්ධයේ රීතිය ටිකක් කියවුවොත් තේරෙයි. ඒ වගේදි තියෙනවා මේ ගාථාවල මෙතන ඉඳන් මේ දුරක් ගිහිල්ලා පොඩි විරාමයක් එන්න ඕන. ඒ විරාම එන්න ඕන තැන් ගැන රීතියක් තියෙනවා. පැහැදිලිද? අන්නේ රීතිය අනුව මෙතනදී ඒ පාදය කැඩෙන තැනක්. ඒ නිසා ඒ තැනකදී කොහොමත් විරාමයක් තියෙනවා පොඩි. අන්න ඒ විරාමය කියන එක මෙතෙන්ද එන්න ඕන නිසා තමයි ඒකට කියන්නේ කාල විවධානය. කාලයෙන් පොඩි අතරක් තියෙනවා. දැන් අපි ওই ගාථාව කියාගෙන ගිහිල්ලා මේක සංදි කළොත් එහෙම කියන්න බැරි වෙනවා. හුස්ම ගන්නත් ඉඩක් නැති වෙනවා. දැන් ඒ කියාගෙන ගිහිල්ලා නිකමට කියවගෙන ගිහින් බලන්න පුළුවන් ද කියලා. ඒකට අමාරු වෙනවා. දැන් ඒ රටාවටත් ගැලපෙන්නේ නැහැ. ඒක හේතුවක්. ඒ රටාවට ගැලපෙන්නේත් නැහැ. අනිත් එක එතනින් කැඩුනම තමයි මේකේ ගාථාවේ ගලාගෙන යාම හොඳට තියෙන්නේ. ඒ හේතුව නිසා අන්න ඒ වගේ තැනකදීත් සංදි කරන්නේ නැහැ. එක ළඟ ස්වර දෙකක් තිබුණත්. දැන් එතකොට දැන් මේ කිව්වේ එහෙම සංදි නොකරන තැන් දෙකක්. අයනු ඒ ළඟ තිබුණත් ස්වර දෙකක්. ඒ මැද තව ස්වරයක් තියෙනවා නම් ඒ සංදි කරන්නේත් නැහැ. එහෙම නැත්නම් කාලයෙන් ඒ වගේ අතරක් තියෙනවා නම් ඒ තැනකදී සංදි කරන්නේ. පැහැදිලි ඇති? පැහැදිලි නෑ. ඉක්මනට අහන්න බලන්න. ඔව් ඔව් අගට තියෙන්නේ. මේක දෙවෙනි පෙළේ මුලමේ. මේ පළවෙනි පෙළේ අග. දෙවෙනි පෙළේ මුල. ගාථාව මතක් කරගෙන බලන්න. ප්‍රමාද මනු යුංජන්ති නෑ, එහෙමම කියන්නේ නැහැ. වාක්‍යක වුණත් ඉතින් ඒ තැනක අපි නවත්තන්න ඕන තැනක් නම් වාක්‍යේ ඩොට් එක තියලා ඊළඟට ආය ආයන්න පටන් ගන්නවා. ඒත් ඉතින් එහෙම තමයි. ඔය ඩොට් එක තියෙන්නේ ඉංග්‍රීසි ක්‍රමයකටනේ. නෑ නෑ, පාලිය ඩොට් නෑ. ඔය පුස්කොළ පොත්වල එහෙම ඩොට් තෙවිලි නැහැ. ඒතොර වාක්‍ය දිගට ලියන් යන්නේ. ඉතින් ඒකත් ඒක නිසා විරාමයක්. දැන් විරාම ලකුණු කියලානේ අපි කියන්නේ ඩොට් එකට. විරාම ලකුණක්. ඒ නිසා ඒ වගේ විරාමයක් ඉන්න ඕන තැනක නම් ඒත් එතකොට සංදි කරන්නේ නැහැ. මොකද ඒක අයිති වෙන්නේ ඊළඟ පෙළට, ඊළඟ වාක්‍යයට. දැදෙන්නේ නේද? හරි.
දැන් තියෙන නිසා ඊගෙන ප්‍රශ්න අහන්න ඕනේ. දැන් යන්නේ. දැන් අපි තියෙන පොත්වල print කරපු පොත්වල තියෙනවා ඈ.
මෙහෙමයි. ඔය කොයි තැනක වුණත් අපිට කතාව බුද්ධ දේශනාව එකතු කරලා තියෙනවා නම් එකතු කරන්නේ දැන් ඒ නිසානේ. අර මුලින්ම කියපු සූත්‍රේ මතක තියාගන්න ඕන. තේරුණා නේද? අපිට ඕන ඕන විදිහට පද හදන්න නෙවෙයි. ඒක නිසා තමයි මුලින්මත් කිව්වේ. බුද්ධ දේශනාව එකතු කරලා තියෙනම් ඇයි මේ එකතු කළේ කියන රීති ටික දැනගන්නයි අපි මේ ඉගෙන ගන්න. පැහැදිලි නේද? එහෙම නැතුව අපිට ඕන ඕන විදිහට ඒවා වෙනස් කරලා හදන්න බෑ. ඒ නිසා එකතු වෙන්න පුළුවන් නේ අන්න ඔහොම නොවන තැන්වල. ඒක එහෙම මතක තියාගත්තම හරි. හරි. අපි ඉතිරියට ඉස්සරහට යමුකෝ නේද? එතකොට මේ විදිහට අනෙක් සංදි සම්බන්ධව දැනගන්න ඕන. මේ විදිහේ විරාමයක් තිබුණොත් ඒ විදිහේ යෙදෙන්නේ නැහැ. ඒකට ඊළඟට කියනවා මේ සූත්‍රයෙන් පස්සේ පරස්වර ලෝපය ගැන විස්තරයක් කෙරෙනවා. දැන් අපි මේ කිව්වේ මුලින් තියෙන ස්වරේ ලොප් කරන විදිය ගැනනේ. ස්වර දෙකක් ළඟ තියාදී මුල් ස්වරේ ලොප් කරන විදිය ගැනයි කතා කරේ. ඉස්සරහට පසුව තියෙන ස්වරයක් ලොප් කරන විදිය ගැන කතා කරනවා. ඒ නිසා මේ සූත්‍රයේ මේ සූත්‍රයෙන් කියවෙන්නේ පූර්වස්වර ලෝපයක් කියන එක ගැන අපිට තේරෙන්න ඕන. දැන් මේ කියන්නේ දැන් නැත්තම් සරා සරේ ලෝපං කියලා කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කිව්වේ මුළු ස්වරයේද ලොප් කරන්න කිව්වේ පසු ස්වරයේද. මෙතන මේ සූත්‍රයේ වචනයක්වත් නැහෙනේ මුළු ස්වරයේයි ලොප් කරන්න ඕන කියලා. එහෙම නැහෙනේ. දැන් අපි සරේ කියන එකට අර්ථ කිව්වා ස්වරයක් පසුව ඇති කල්හි කියලා. අන්න ඒකට හේතුව තමයි මේ කියන්නේ යන්නේ. තේනේව ඉබෙවින්ම සප්තමී නිද්දිට්ඨස්ස පරතාපි ගම්යතේ. සප්තමීෙන් දැක්කූ සරේ කියන පදයේ දැන් මේ සූත්‍රය බලාගෙන ඉන්න ඕන නැත්තම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. සරාසරේ ලෝපං කියන සූත්‍රය දිහා බලාගෙන ඉන්න ඕන. ඒ සූත්‍රයේ දැන් තියෙනවානේ සරේ කියලා පදයක්. මේක අපි කිව්වා සප්තමීෙන් තියෙන්නේ. අපි ඒකට අර්ථ කිව්වේ ස්වරයක් පිටුපසින් ඇති කල්හි කියලා. ස්වරයක් පරකල්හි කියලා. එහෙම අර්ථ කියන්න බැහැ නේ. දැන් නිකම්ම සරේ කියලා තිබ්බම කොහොමද පරකල්හි කියලා කියන්නේ? කියන්න බැහැ. එහෙම කියන්න අයිතියක් නැහැ. නිකම්ම සරේ කිව්වොත් ඉතින් ස්වරය කෙරෙහි හරි එහෙම අර්ථයක් කියනවා මිසක මේක පසු ඇති කල්හි කියලා අර්ථයක් කියන්න බැහැ. ඒකට පසු ඇති කල්හි කියලා අපි අර්ථ කියපු විදිහට හේතුව තමයි දැන් මේ කියන්නේ. එහෙම කිව්වේ ඇයි? ස්වරයක් පිටුපසින් තියද්දී මුල් ස්වරය ලොප් කරන්න පුළුවන් කියලා මේ සූත්‍රයෙන් කියන්නේ. දැන් මේ සූත්‍රයෙන් අපි කතා කරන්නේ මුල් ස්වරේ ලොප් කිරීමක් ගැන. ඒ නිසා තමයි සරේ කියපු එකෙන් අපි පසුව ඇති කල්හි කියලා අර්ථ ගත්තේ. පැහැදිලිද? දැන් මේ කියපු කතාව නොතේරුණාට එච්චර ගැටලුවක් නැහැ. මේ සූත්‍රයෙන් දැනට කියන්නේ මේ කතාවයි කියන එක දල වශයෙන් මතක තියාගන්න. මේ අපි කියන්නේ පූර්වස්වර ලෝපයක් ගැන. ඒතොර මේකෙදි පසුව දැන් ඊළඟ සූත්‍රයෙන් පසු ස්වරේ ලොප් කරන හැටි කියන නිසා අපි දැනට මේ කියන්නේ මුළු ස්වරේ ලොප් කරන එකක් ගැනයි දැන් කතා කරගෙන යන්නේ. ඒ නිසාම සරේ කියලා කියපු එකෙන් අදහස් කරන්නේ ස්වරයක් පිටුපසින් ඇති කල්හි කියන අර්ථයයි කියන එකයි කියන්නේ. පැහැදිලි ඇති. හරි. අපි ඉතිරි ටික තව මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනම් පළවෙනි පදේ හදපු විදිහ මේක දැන් නම් දැන්ම ඉතින් හදාගත්තු නිසා ආයෙත් හදාගෙන ඉන්න කියලා කියන්නේ දෙයක් නෑ නේද? කමන්නේ අපි මුල් සූත්‍ර ටික අපි හදමු මෙතන. ඉතිරි ඒවා අපි හදාගෙන එන්න දෙනවා කුටියෙන් හදාගෙන එන්න ඕන ඊළඟ දවසේ. හරි අපි ඊළඟ එක කියමු. ටිකක් අපි ඉක්මනට කියාගෙන යන්න බලමු ටික නේ.
සරේ යදිකාරෝ පණිමේ පණිමේ තීක සරා ලෝපං ඉත්වේද සරේ ඉති සරේ යන පදය අධිකාරෝ මත සූත්‍රයේහි සම්බන්ධ කරනු ලැබේ. පණිමේ 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 ඉති ඉහ පණිමේ යන මෙහි සරා ලෝපං ඉති ඒව සරා ලෝපං යන මේ පද දෙක මත සූත්‍රයේහි රැඳේ.
ඔව් අපි මෙහෙම කියමු. සරා යනුද ලෝපං යනුද මත සූත්‍රයේහි එදී.
සරා යනුද ලෝපං යනුද මත සූත්‍රයේහි එදී. වාපරෝ අතරූපා වාපරෝ අතරූපා යනු පරස්පර ලෝක විධාන සූත්‍රයයි. වා යනුද පරෝ යනුද අතරූපා යනුද පදයෝය පද තුනකි. අතරූපා එතකොට අර පද දෙක ගන්න ඕනේ.
ඔව් ඒ අනුවර්තනය කරන පදත් එක්ක අපි අර්ථ කියන.
එතකොට
අතරූපා සරා
අතරූපා සරා අතමාන ස්වරූප වූ ස්වරයා කෙරෙන් පරෝ පරස්වරය
ඔස්තර හරි
පරස්වරය වා විවස්තිත විභාෂා වශයෙන් ලෝපං ලෝපේට පැමිණේ. වායන් නිපාසයි පරෝයන් අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා ඒකවචනයි. අතරූපායන් අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා ඒකවචනයි.
වෘත්‍යස් කියමු නේද.
අසමාන රූපා සරම්හා පරෝ සරෝවා විද්‍යතේ පණිමේ පණිමේ. අසමාන රූපා සරම්හා අසමාන ස්වරූප වූ ස්වරයා කෙරෙන් පරෝ සරෝ පරස්වරය වා විවක්තිත විභාෂා වශයෙන් ලුප්්‍යතේ ලොක් කරනු ලැබේ. පණිමේ පණිමේ යනුවෙන් පද
පෑදී. එතකොට මේ මොකක්ද කිව්වේ? ඊට පස්සේ දැන් අපි මේ හදන්න යන්නේ පරස්වර ලෝපයක් කරන සූත්‍රයක් ගැනයි කතා කරන්න යන්නේ. පරස්වර ලෝපය කියලා කියන එකේ තේරුම පිටිපස්සෙන් තියෙන අකුර අයින් කරනවා කියන එකයි. පරස්වරය පසුව තියෙන ස්වරය අයින් කරන ලොක් කරන සූත්‍රයක් ගැනයි දැන් කතා කරන්න යන්නේ. එතකොට මේකේ මේ සූත්‍රය කතා කරන්නේ සරේ ඉති අධිකාරෝ කියලා කිව්වනේ. මේ සරේ කියන පදේ ඉස්සරහට යෙදෙන සූත්‍රත් එක්ක අධිකාර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට යෙදෙන සූත්‍රත් එක්ක මේකත් අනුවර්තනය කරගෙන එහෙම නැත්නම් ඒ සූත්‍රයේ සූත්‍රය කියවද්දී මේ සරේ කියන පදෙත් එකතු කරලා තමයි සූත්‍රය කියවන්න ඕන කියන එකයි අර්ථය. හරි. එතකොට පණ ඉමේ කියන පණ ඉමේ කියලා අපි ලියා ගන්නවා. දැන් මේ පණ කියන වචනේ ඉමේ කියන වචනේ එකතු කරන්නයි යන්නේ. අන්න එකතු කරන්න යන වචනේ ගැනයි මේ කියන්නේ. පණ ඉමේ. දැන් මෙහෙම වචන දෙකක් අපි එකතු කරන්න යන්නේ. මේකේ දැන් අහන්න එපා මේකේ තේරුම මොකක්ද? නේද? දැන් පණ කියන එක මෙතන නිපාතයක්. ඉමේ කියන එකත් මේක දැන් වාක්‍යයක තිබුණා නම් අපිට අර්ථයක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෝහු හරි ඒ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. ඒකට මෝහු වනාහි. එහෙම නැත්නම් මේවා වනාහි කියන වගේ අර්ථයක් ওই දෙකෙන් එකතු වුණාම තියෙන්නේ. එතකොට මේ වචන දෙක එකතු කරන හැටි ඉක්මනට අපි බලාගෙන යමු. එතකොට මේ සූත්‍රයේදී කියවෙන කතාව තමයි කිව්වේ අසරූ වාපරෝ අසරූපා. අපි මේ ස්වර ගැන කතා කරද්දී සමාන ස්වරූප ස්වර සහ අසමාන ස්වරූප කියලා ස්වර වෙන් කර ගන්නවා. එතකොට ඒක අපි කියුනේ නැහැ මේ කතා කරද්දි කලින්. එතකොට ඒ නිසා ඒකත් මෙතන දැනගන්න ඕන. අයන්නට ආයන්න සරූපයි. එක ආසන්නේ තාන කරන ආදිය සමාන නිසා අපි අයන්නට ආයන්න සරූපයි. ඊයන්නට ඊයන්නත් ඒ දෙක මාරුවටත් එහෙමයි. උයන්නට ඌයන්නත් අපි කියනවා එක සමාන ස්වරූපයි. තියෙන ස්වර කියලා. අයන්නයි යන්නයි ගත්තොත් අසරූපයි. සරූප නෙවෙයි අසරූපයි. ඇයි අයන්නයි යන්නයි කියන්නේ? වෙනස් විදිහේ ස්වර දෙකක්. හැබැයි අයන්නයි ආයන්නයි දෙන්න සරූපයි. අපි ඒ වගේ යුගල වෙන් කරගන්නවා. අයන්න ආයන්න, යන්න ඊයන්න, උයන්න ඌයන්න කියන මේ යුගල තුන එකිනෙකාට සරූපයි. අයන්නට ආයන්නත්, ආයන්නට අයන්නත්, ඊයන්නට ඊයන්න, ඊයන්නට ඊයන්න. ওই විදිහට ඒවට අපි කියනවා සරූපයි. හැබැයි අයන්නට උයන්න අසරූපයි. අයන්නට ඊයන්න අසරූපයි. එතකොට මෙන්න මේ දෙවෙනි සූත්‍රය අපි යොදාගන්නේ පිටිපස්සෙන් තියෙන ස්වරයක් ලොක් කරන්න පුළුවන් වෙන්නේ ඔය දෙන්න අසරූප නම් විතරයි. දැන් ළඟ තියෙන්නේ අයනුම දෙකක් නම් මේ සූත්‍රයෙන් පිටිපස්සේ ස්වරය ලොක් කරන්න බෑ. පැහැදිලිද? මේ පිටිපස්සේ තියෙන ස්වරය ලොක් කරන්න නම් අයින් කරන්න නම් ඒ දෙන්න අසමාන වෙලා තිබ්බොත් විතරයි ඒ දේ කරන්න පුළුවන්. සමානයි නම් ওই දේ වෙන්නේ නැහැ. ඒකයි කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ. ඔව් සමානයි නම් සරාසරී ලෝපන් සූත්‍රයේ මුල් එක ලොක් කරන්න පුළුවන්. හැබැයි මේකෙන් පිටිපස් එක ලොක් කරන්න බෑ. මොකද සූත්‍රයේම කියවෙනවා අසරූපා කියලා වචනයක්. ඒ නිසා පිටිපස්ෙන් තියෙන එක ලොක් කරන්න පුළුවන් නි ඒ දෙන්න අසරූප අවස්ථාවක විතරයි. සමාන අවස්ථාවක නෙමෙයි. ඒතකොට ඒත් එක්කම තව මෙතන කතාවක් කිව්වා වා කියලා තියෙනවනේ නිපාතය සූත්‍රයේ. ඒකේ අර්ථ කියද්දි කිව්වේ ව්‍යවස්ථිත විභාෂා වශයෙන් කියලා කිව්වා. ඇහුණාද මොනවා හරි කියන වචනයක්? මොකක්ද ඒකේ තේරුම? අර විස්තරයක් කියද්දි ඒක ඉවරුණාම ප්‍රශ්න අහන්න. ඒක හොඳයි. ඒකද මේ කියලා ඉවරුණාම. ඒකට ඒ ව්‍යවස්ථිත විභාෂා වශයෙන් කියන එකේ තේරුම තමයි ඒක යෙදිලා තියෙන බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ යෙදිලා තියෙන ආකාර අනුව ඒකට කියනවා විවස්තිත විභාෂා කියද්දි ආකාර තුනකින් විස්තර කරනවා. ඒ ඔක්කොම දැන් කියන්න ගියොත් සමහර විට මෙතන ටිකක් පැටලෙයි කියලා හිතෙනවා. කමන්නේ අපි කෙටියෙන් කියමු. අද ටිකක් වෙලාවත් ගියා. ටිකක් විස්තරයක් අපහැදිලි කොටසක් නේද? ඔබට දැනගන්න තමයි තේරෙනවත් අඩුයි. එතකොට මේ ව්‍යවස්ථිත විභාෂා කියද්දි මෙන්න මේ විදිහේ මේ සූත්‍රයට තුන් ආකාරයකින් පද හැදෙන අවස්ථා තියෙනවායි කියන එකයි අර්ථය. එහෙම කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් වාපරෝ අසරූපා සූත්‍රය සමහර පද තියෙනවා. ඒ තැන්වලදී මෙන්න මේ විදිහේ ස්වර දෙක අසමාන විදිහේ ස්වර දෙකක් තියෙන තැන්වලදී සමහර පද තියෙනවා අනිවාර්යෙන්ම මේ සූත්‍රය යෙදিলা ඒ පද දෙක එකතු වෙලාමයි එකතු වෙනවාමයි. ඒ කියන්නේ මේ සූත්‍රය නිත්‍යයෙන්ම යෙදෙනවා. අනිවාර්යෙන්ම මේ සූත්‍රය යෙදෙනවා සමහර පදත් එක්ක. සමහර පදත් එක්ක අනිවාර්යෙන්ම මේ සූත්‍රය යෙදෙනවාමයි. යෙදෙන්නේ නැතුව පද බුද්ධ දේශනාවේ නැහැ. තේරුණාද? උදාහරණයකට කියන්නේ පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා ඉන්ද්‍රියං කියන එක නෑ. පඤ්ඤින්ද්‍රියං නෙවෙයි. ඒක අනිච්ච කියන එකට උදාහරණයක්. උදාහරණයක් මම දැන් දී තමයි අපි බලමු කරු. ඔය චක්කුන්ද්‍රියන් කියන එක තමයි චක්කු ඉන්ද්‍රියන්. තොර මේකෙදි මේ කියන්නේ සමහර පදත් එක්ක මේ සූත්‍රය දැන් නිට්ටයයි කියලා කියන්නේ සමහර පද හැදෙද්දි පද දෙකක් එකතු වෙද්දි ඒ කියන්නේ පද යුගල එකතු වෙලා තියෙනවානේ දැන් බුද්ධ දේශනාවේ ඒ පද යුගල අපි හිතමුකෝ මේ විදිහේ එක ළඟ වෙනස් විදිහේ අසමාන ස්වරූපයේ ස්වර දෙකක් එක ළඟ තියෙන වචන යුගල 1000ක් තියෙනවායි කියලා. ඒකමට අපි උදාහරණයකට ගමුකෝ. එහෙම 1000ක් තියෙනවා නම් ඒ වාතුරින් ඇතැම් වචන තියෙනවා. ඒ වගේදි අනිවාර්යෙන්ම ඒ වචන දෙක එකතු වෙන්නේ මේ සූත්‍රයේ යටතේමයි. මේ සූත්‍රයේ යෙදිලාමයි. ඒ කියන්නේ පරස්වරයේ ලොප් වෙලාම තමයි අනිවාර්යෙන්ම පදේ හැදෙන්නේ. දැන් මෙහෙම කියන්න හේතුව ওই වගේ ස්වර දෙකක් ළඟදීදී අපිට ඇයි මුල් සූත්‍රයේ යොදන්න බැරිද? සරාසරී ලෝපන් සූත්‍රයේ යොදලා මුල් එක ලොක් කරන්න බැරිද? බැරිද? පුළුවන්. දැන් අපි මේ උඩ හදාගෙන යන පදේ පන ඉමේ කියන පදේ හදද්දී මේකේ අයන්න අයින් කරලා දාන්න බැරිද? එහෙමත් පුළුවන්. අපි අර කිව්වා සරාසරී ලෝපං කියන සූත්‍රයේ හැටියට පිටිපස්සෙන් මොකක් මොන අකුර තිබුණත් මුලින් තියෙන ඕනම අකුරක් අයින් කරන්න පුළුවන්. හැබැයි මේ දැන් කියාගෙන යන සූත්‍රයේදී අසමාන වුණොත් විතරයි පිටිපස් එක ලොප් කරන්න පුළුවන්. එහෙනම් දැන් ප්‍රශ්නයක් එනවා. ඇයි මේකෙත් ඉතින් අර සරාසරී ලෝපන් සූත්‍රයෙන් අර මුල් එකත් අයින් කරලා දාන්න දාලා පදයක් හදන්න පුළුවන්. දැන් කතාව තමයි අපිට එහෙම හදලා හදන්න පුළුවන් බුද්ධ දේශනාවේ තියෙන පද විතරයි. ඒ නිසා තමයි අපි අර මුලින්ම සූත්‍රය අල්ලියන්නේ ජින වචන යුත්තන්හි. අපි මේක බුද්ධ දේශනාවේ තියෙන පදයක්ද කියලා බලන්න ඕන. එහෙම බලාගෙන යද්දී මේ විදියට අසමාන රූප තියෙන පද යුගල අතරින් ඇතැම් පදවලදී අනිවාර්යෙන්ම මේ පිටිපස්සේ ස්වරය විතරයි ලොප් වෙන්නේ, මුල් ස්වරය ලොප් වෙලා පද හැදෙන්නේ නැහැ. පැහැදිලිද? කියන්නේ සරාසරී ලෝපන් සූත්‍රයේදීලා පද හැදෙන්නේ නැහැ. ඒක එහෙම එකට උදාහරණයක් තමයි චක්කු ඉන්ද්‍රියං කියන වචන දෙක එකතු වෙද්දී. ඒකේ දැන් ඕන්නම් ඕක සරාසරී ලෝපන් සූත්‍රයෙන් අර උයන්න අයින් කරලා දාලා යන්නට අර හල්කයන් එකතු වෙලා චක්කින්ද්‍රියං කියලා පදේ හදන්න තිබුණානේ. හැබැයි එහෙම පද බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා හැම වෙලෙම තියෙන තැනක තියෙන්නේ චක්කුන්ද්‍රියං කියලාමයි. පැහැදිලිද? ඒ නිසා මෙතනදී අපි කියනවා මේ වාපරෝ අසරූපා සූත්‍රය අනිවාර්යෙන්ම යෙදෙන තැනක් තමයි මේ වචන දෙක එකතු වෙන තැන. ඒක නිසා අපි කිව්වා ඒකට නিত্য ප්‍රයෝගය. නিত্যෙන් මේක යෙදෙනවා. නিত্যෙන්ම මේ සූත්‍රය යෙදෙනවා. මොන සූත්‍රයේද? වාපරෝ අසරූපා සූත්‍රය. මේ සරාසරී ලෝපන් සූත්‍රය ගැන මේ වා කතාවක් නැහැ. මේ විදිය කතාවක් නැහැ. ඊට පස්සේ තවත් සමහර ඒ විදිහේ එක ළඟ ස්වර දෙකක් එක ළඟ වෙනස් විදිහේ ස්වර දෙකක් තියෙන තව සමහර පද තියෙනවා. ඒ පදවලදී මෙන්න මේ වාපරෝ අසරූපා සූත්‍රය යෙදෙන්නෙම නැහැ. පැහැදිලිද? වාපරෝ අසරූපා සූත්‍රය යෙදෙන්නෙම නැහැ. යෙදුණු පද ඇත්තේ නැහැ බුද්ධ දේශනාවේ. අසන්තයි කියන එකේ ඒකේ අර්ථය යෙදෙන්නෙම පූර්වස්වර ලෝපය හරි වෙනත් ක්‍රමයකට හරි වෙලා මේ පරස්වරය ලොප් වෙලා නම් පදේ හැදෙන්නේ නැහැ. එහෙම එක උදාහරණයක් තමයි පඤ්ඤා ඉන්ද්‍රියම්. ඒක එතකොට පදේ හැදෙන්නේ පඤ්ඤේන්ද්‍රියම් කියලයි. ඔව්. එදින පදේ තිසරෙන් ලියන වෙයි නේද? කුඩේක ලියන්නේ. ඔකයිම කළා නම් හරි වෙනවා. මේ සූත්‍රේ ටිකක් විස්තර කරන්න ටිකක් අමාරු සූත්‍රයක්. මොකද ටිකක් කාරණාත් කියන්න වෙනවානේ. ඒ නිසා ටිකක් දැනීම තියෙන කෙනෙකුටත් තේරෙනව අඩුයි. අලුත් කෙනෙකුට ටිකක් අපහසු වෙන්න පුළුවන් නේද? ඒ මේකට සමානයි ඒතර. අසන්ත කියන්නේ අනිච්ච කියන අර්ථය. අසන්ත කියන්නේ නැති කියන අර්ථයෙන්. ඒකට එහෙම යෙදීමක් නැහැ කියන එකයි අර්ථය. පඤ්චේන්ද්‍රියම්. කුඩින් නික් කරන්න. ඒක ක්ලිය වෙන්නේ නැහැ. හරි නේද? පැහැදිලි ඇති. එතකොට දැන් මේ අසන්තයි කියලා කියන්නේ අනිත්‍යයි කියලා කියන්නේ මේක මේ පද දෙක එකතු වෙද්දී පඤ්ඤා කියන වචනයයි ඉන්ද්‍රියං කියන වචනයයි එකතු වෙද්දී කවදාවත් මින්න මේ වාපරෝ අසරූපා සූත්‍රය යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ පිටිපස්සේ ස්වරේ ලොප් වෙන්නේ නැහැ. ලොප් වෙන්නෙම පූර්වස්වරයේ විතරයි. සරාසරී ලෝපන් සූත්‍රයෙන් ලොප් වෙලා පඤ්චේන්ද්‍රියම් කියලා පදේ හැදෙනවා. මෙන්න මේ ආයන්න ලොප් වෙලා. පැහැදිලිද? නේ තිබ්බ ටිකක් අපේ හැදිරුණාද? බොහොම අමාරුවෙන් කලින් ටික පැහැදිලි කරා හිටියා. ඊට ගන්න නැති වුණා වගේද? ඊට පස්සේ විකල්ප කියන එකේ තේරුම අර වගේ වෙනස් අසමාන ස්වර දෙකක් ළඟින් තියෙන තව සමහර වචන තියෙනවා. ඒ තැනකදී දෙවිදියටම පද හැදෙන්න පුළුවන්. ඒ උදාහරණයක් තමයි පන ඉමේ කියන වචන දෙක එක ළඟින් තියෙන තැනක ළඟ තියෙන්නේ අයන්නයි ඉයන්නයි. මේ කියන සූත්‍රයෙන් වාපරෝ අසරූපා සූත්‍රයෙන් පිටිපස්සේ ඉයන්න ලොප් වෙලා පන මේ කියලත් වචනයක් හදෙන්න පුළුවන්. ඒක විකල්ප වශයෙන් මුල් අයන්න ලොප්පෙලා සරාසරි ලෝපං සූත්‍රයෙන් අයන්න ලොප්පෙලා පණිමේ කියලාත් වචනයක් හදෙන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ විකල්ප ප්‍රයෝගය. මේ සූත්‍රයේ විකල්පයෙන් යෙදෙන අවස්ථාවක්. යස්සදානි. ඒ විදිහේ තවත් පද තියෙනවා. මේ විදිහට දෙවිදියටම හදන්න පුළුවන්. මුල් එක අයින් කරලා හදන්න පුළුවන්. පිටිපස්සේ ස්වරය අයින් කරලා හදන්න පුළුවන්. එහෙම ඒ විදිහේ පදක් තියෙනවා. ඒ කියන්නේ විකල්ප පද. තව සමහර පදවලදී අපිට හිතෙන එක එහෙම අයින් කරන්න බෑ. මුල් එක විතරයි. තව සමහර ඒ වගේදී පිටිපස්සේ ස්වරය විතරයි. පැහැදිලිද? මොකද? පැහැදිලි නැද්ද? විකල්ප කියන්නේ ඉතින් පූර්වස්වර ලෝපය කරන්නත් පුළුවන්, පරස්වර ලෝපය කරන්නත් පුළුවන් වන්න. එතකොට දෙවිදියකම පද හැදෙනවා. දැන් මේක තුනේ එකම විදිහේ පද දෙකක් නෙමෙයි. පණ ඉමේ කියන වචනේමයි මෙතනත් තියෙන්නේ, මෙතනත් තියෙන්නේ පණ ඉමේ කියන වචන දෙක. ඒ වචන දෙකමයි. මේකෙදී පිටිපස්සේ ස්වරය ලොප් වෙලා පණනේ කියලා වචනයක් හදනවා. මේකත් බුද්ධ දේශනාවේ තියෙනවා. මෙතනදී පූර්වස්වර ලෝපය වෙලා පණිමේ කියලා වචනයක් හදනවා. ඒකට උදාහරණයක් නෙවෙයි ඔය කිව්වේ. ඔය කිව්වේ වා පදයේ යෙදීම් ටික. මේකේ වා කියලා මේ අකුරක් තියෙනවනේ. ඒකේ තේරුම මොකක්ද? ව්‍යවස්ථිත විභාෂා වශයෙන් කියලා අපි කිව්වනේ. ඒ ව්‍යවස්ථිත විභාෂා කියලා කියන එකේ තේරුම තමයි ඔය කිව්වේ. ඒ කිව්වේ ඔව් ඒ පණ අනික් එක පෙන්නුවේ මේකෙ මේ වා පදේ අර්ථය පෙන්වන්නද? ඔව් කොහොම නෙවෙයි මෙතන. ඒ නිසා තමයි අපි එහෙම හැමතැනම හෝ හෝ කියන්න බෑ. ඒ දැන් අර්ථ ගොඩක් තියෙනවා එක නිපාතයක. මෙතෙන් අදාළ අර්ථය තමයි ව්‍යවස්ථිත විභාෂා අර්ථය. ව්‍යවස්ථිත විභාෂා අර්ථය කියන්නේ මෙන්න මේ ටිකට. මෙන්න මේ විදිහේ විවිධ යෙදීම් තියනවා. ඒ අතරින් සුදුසු යෙදීමක් ගන්න ඕන කියන එකයි. මේ කොටස මෙතෙන් ඇත්තටම අදාළ නැහැ මේ විවක්ත විභාෂා කතාව. ඒක අපිට පස්සේ තව අහුවෙනවා. ඒ තැන්වලදී තව කතා කරමු. ඒතර මෙතනදී මේ සූත්‍රයෙන් අපිට දැනගන්න තියෙන්නේ පිටිපස්සේ ස්වරය ලොප් කරන්න පුළුවන් කියන එක. වෙනත් අකුරු දෙකක් ළඟ තියෙනවා නම් ඒ තැනකදී පිටිපස්සේ ස්වරය ලොප් කරන්න පුළුවන් කියන කතාව කියන්න තමයි මේ සූත්‍රය කිව්වේ. දැන් මේක අමතර කතාවක් මේ කිව්වේ. ඒ කතාව නොතේරුණාට ඉච්චරම ගණන් ගන්න යන්න එපා. දැන් මේ ටික පොඩ්ඩක් මම තියලා අපි යමු නේද? ඉතින් මේ මං හිතන්නේ ඉතින් පැහැදිලි වෙන්න ඇති නේද? ඔව්. අපි එහෙනම් ඊළඟ එකට යමු. ඇතිද? අදට ටිකක් වැඩි විතර තියෙන සූත්‍ර ටිකක් කතා කරමු නිසා සූත්‍ර හතරයි ඇතිද? ටික වෙලාවක් ගියානේ නේද? අපි ඉතරහට තව ටිකක් මේ තරම් එහෙම විස්තර කියන්න වෙන්නේ නැහැ හැමතැනම. එහෙම කියන්න වෙන තැන්වලදී ඉතින් පොඩ්ඩක් බ්‍රේක් වෙනවා. අපි ඉතිරි තැන් මුල් ටික කොහොමත් තාම හුරු නැහෙනේ. ඒ ටික හදාගෙන ඉතිරි ටික ටිකක් අපි යනවා වේගෙන්. මේක අපහැදිලි තැන් තියෙනේවා ආපහු පොඩ්ඩක් කල්පනා කරලා හිතලා දැන් මේ ලියපු එක ආපහු ගෙනින් තියාගෙන පොඩ්ඩක් බලන්න. දැන් මේක ටික ලියාගෙන යන්න නේද? අපහැදිලි නම් ඒ ටික ආපහු අහන්න. දැන් එතකන් දැන් තව විනාඩි කීපයක් දෙනවා. දැන් මේ ටිකේ අපහැදිලි තැනක් තියෙන ඉක්මනට අහන්න බලන්න. එතකන් මොනවා හරි නොතේරුණු තැන. සූත්‍ර මෙහෙමයි කතාව. දැන් විකල්පය කියන එකේ අර්ථය මේ තවත් විදිහේ පදයක් හදන්න පුළුවන් කියන එකයි. එකම වචන දෙකෙන් තවත් විදිහේ පදයක් හදන්න පුළුවන්. ඒතකොට මේ එහා පැත්තේ පදේ හැදෙන්නේ මේ සූත්‍රයෙන් නෙවෙයි අතට. දැන් මේ සූත්‍රයේ තියෙන වා කියන ශබ්දයේ බලයෙන් ඒක නිසා තවත් ක්‍රමයකට මේ පදේ හදන්න ඉඩක් ලැබෙනවා. තේරුණාද? දැන් අනිවාර්යෙන් දැන් හිතලා බලන්න කොයි වා පදේ තිබෙන්නේ නැහැ කියලා. වාපදී නැතුව අසමාන රූපයක් තියෙනවා නම් පිටිපස්සේක ලොප් කරන්න ඕන කියලා කතාවක් තිබ්බා කියලා හිතන්නකෝ. විකල්ප කතා මොකුත් නැහැ. එහෙම වුණොත් දැන් අනිවාර්යයෙන්ම ඒකට පිටිපස්සේ පදේමනේ ලොප් කරන්න ඕන. පැහැදිලි නේද කතාව? දැන් වාක්‍ය ඇල්ලක් තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ. සූත්‍රේ එහෙම වුණොත් පිටිපස්සේ ස්වරේමයි අසමානයි නම් අනිවාර්යයෙන්ම පිටිපස්සේ ස්වරේ ලොප් කරන්න ඕන වගේ කතාවක් කියන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ හැටියට එහෙම නොවි වෙන සූත්‍රයකින් පදයක් හැදෙන්න පුළුවන්. එකම පදි දෙවිදියටම හැදෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා වලට තමයි කියන්නේ විකල්ප අවස්ථා කියලා. එකම පද දෙක එකම එකතු වෙන එකම පද දෙක දෙවිදියකට හැදෙන්න පුළුවන්. සූත්‍ර දෙකක් යෙදিলা හැදෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලට තමයි කියන්නේ විකල්ප අවස්ථා. නෑ වාක්‍යනගේ අර්ථ තමයි මේ තුනක් කිව්වේ. ව්‍යවස්ථ විභාෂා කියන්නේ මේ තුනේම එකතුවට. ඒකට ඇතැම් තැනකදී මේ වා ශබ්දයේ බලය නිසා අනිවාර්යෙන්ම මේ පරස්වරේ ලොප් වෙනවා. ඇතැම් තැනකදී වා ශබ්දයේ බලය නිසා පරස්වරේ ලොප් නොවි පූර්වස්වරේ විතරක් ලොප් වෙනවා. ඇතැම් තැනකදී වා ශබ්දයේ බලය නිසා විකල්පවත් හැදෙනවා. ඒතර වා කියන එකේ අර්ථය මේ ඔක්කොගේම පොදු අර්ථය. කියන අනිවාර්යෙන්ම පසුපදේම ලොප් වෙන්න ඕන කියලා රීතියක් නැහැ. ඇතැම් තැනකදී පසුපදේ ලොප් වෙන්නත් පුළුවන්. ඇතැම් තැනකදී මුල් පදේ ලොප් වෙන්නත් පුළුවන්. ඇතැම් පදේ ඇතැම් තැනකදී දෙකම වෙන්නත් පුළුවන්. ඒක තමයි වාපදේ අර්ථය. හරි නේ. ତොර ඒ දෙකම වෙන අවස්ථාව තමයි විකල්ප අවස්ථාව
කියන්නේ.
මොකද්ද? ඒ මේ පදේ හදලා නෙවෙයි මේ තියෙන්නේ. ඒ මේ පියවර ටික නැතුව මේ කෙටියෙන් හදලා තියෙන්නේ මේක. උඩේක තාම හදලා ඉවර නැහැ. උඩ සූත්‍රය. ඒක හදලා නැහැ. ඒක හදන්න ඕනනේ. යටේක මේක වනා.
ලියාගන්න
ඕනේ දැන්. ඕනේ ඉවරයි. මේ පොත් එහෙම දාලා තියෙනවා. යටේක මේකෙන් බකලා. මේක නම් ඇත්තටම ඉතින් ආපහු එකතු කරන්න අවශ්‍යත් නැහැ නේද? මේක ආරක වෙන් කරන්න අපි ඔය දැන් පූබමදෝ ටික සූත්‍රයෙන් ඔක වෙන් කළාට කරන්නම අවශ්‍යත් නැහැ. දැන් පිටිපස්සේ ස්වරය වෙන් වෙලානේ තියෙන්නේ. ඒතකොට දැන් තේරෙනවා නම් තමයි දැන් පණ කියදී නයන්නේ අයන්නක් තියෙන්නේ කියන එක තේරෙනවා නම් ආපහු ඉතින් යන්න ආපහු අයන්න එතන වෙන් නොකලටත් ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් කෙලින්ම යන්න ලොක් කරන්න පුළුවන්. පියවර දෙකක් අඩු වෙනවා තව. ඒ කියන්නේ පණ ඉමේ කියලා වෙන් කරලා ඉස්සරලා ජින වචන යුත්තංගි කියලා ලිව්වා. ඊට පස්සේ ඊළඟ පියවරෙන් දැන් යන්න කොහොමත් වෙන් වෙලානේ තියෙන්නේ. මුලින් අයන්නක් තියෙන කියන එක තේරෙනවනේ. ඒ නිසා යන්න ලොක් කරනවා වාපරවස රූපසූත්‍රය. ඒ කරලා ආපහු එකතු කරන්න ආයේ පරන් සූත්‍රය අවශ්‍යත් නැහැ. කෙලින්ම ඒ දෙක මෙයා කරලා ලියනවා. එහෙම කළත් වරදක් නැහැ. ඒක මතක තියෙන්න ඕන. ඊළඟ දවසේ අපි මේ ටික පිළිවෙලට ලියලා තියෙනවා ලියාගත්තද කියලා අපි පොත් බලනවා. පොතේ ලියාගෙන තියෙනවද කියලා හරියට. ඒ නිසා කාගෙන් හරි බලලා හරිවත් ලියාගන්න නැතුව නිකම්ම හිටියා. මේ තව මොනවා හරි ගැටලු තියෙනවා විනාඩියක් දෙනවා. මේ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට අහන්න. නේ පණිමේ පණිමේ
ඉතින්
දේවස්ථිතයි කියන්නේ මොනවද? ඒ කියවෙන්නේ නම් මේකෙදි සිංහලෙන් වෙන වචනයක් තියෙනවා මට ඒක හරියට මතක නැහැ. නැහැ, ව්‍යවස්ථා කරනවා කියලා කියන්නේ නිශ්චිත කරලා කියන වගේ අර්ථයක්. ඒතකොට බුද්ධ දේශනාවේ ඒතකොට මේක මේ මේ විදිහේ නිශ්චිතව යෙදිලා තියෙන තැන. ඒතකොට නිත්‍ය වශයෙන් උත් ඇතැම් තැනක ව්‍යවස්ථිතව තියෙනවා. අනිත්‍ය වශයෙන් උත් ව්‍යවස්ථිතව තියෙනවා. විකල්ප වශයෙන් උත් ව්‍යවස්ථිතව තියෙනවා. කියන්නේ නියම වෙලා තියෙනවා කියන එක. පණ පණිමේ කියන එක ආව මේ හැදෙන්නේ සරසරී ලෝපන් සූත්‍රයෙන්. දැන් මේ සූත්‍රයේ යෙදුනොත් හැදෙන්නේ ඒක විතරනේ. වැඩි දෙයක් නැත. මේ සූත්‍රයෙන් හදන්න බැහැ යන පිටිපස්සේ කළොත් කළොත් මොකද වෙන්නේ? එතකොට ආයෙත් හැදෙන්නේ පණ මේමයි. මේ සූත්‍රයේ යෙදුවොත් පණිමේ කියලා පදයක් මේ සූත්‍රයේ යෙදුවොත් හදන්න බෑ. ඒ සූත්‍රයෙන්ම තමයි ඒක හදන්නේ. එතකොට ඒ සූත්‍රයේ යටතේ මේ ටික කිව්වේ. එතකොට දැන් ඒ සූත්‍රයේ වා බලෙන් අර විදිහේ පදයක් හදන්න ඒක වලක්වන්නේ නැහැ. ඒ වා බලේ තියෙන නිසා අනිවාර්යයෙන්ම මේකම වෙන්න ඕන කියලා කතාවක් නැහැ. තව තව විදි වලටත් වෙන්න පුළුවන් කියන එකට ඉඩක් දෙන එක. හරියට ඉහෙනවා. නෑ ඒවා කලින් ලැබුණ ආයතන වලත් ඉන්නවද? කලින් ওই ටික ලැබුණා. පරණ හිටපු ආයතන වලට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අලුතෙන් ආපු ස්වාමීන් වහන්සේලාට දෙන්න ඒ ටික. ඊළඟ දවසේ පොඩ්ඩක් කියවගෙනත් ඉන්න දැන් ප්‍රශ්න තියෙනව අහන්නවත් කියවලා තියෙන්න ඕන. ඒ නිසා අපි කියව නේද? තත්ත්ව දීපිකාව පොත එහෙමත් කියවන්න කියලා. එකක් කියවගෙන ප්‍රශ්න එකතු කරගෙන එනි. මේකත් තව කාට හරි ගන්න පුළුවන්. පස්මගව ඇති කලින් සමහරවිට කලින් අතේ ලැබුණා. ඔව්. ඒකත් අපි ඉස්සරහට ඉදික. වෙන වෙනස්කම් මෙහෙම වෙන්න ඕනේ වපන්ති